කලින් දවසේ අපිට ඇති වුණ ගැටලු කීපයක් තියෙනවා ඒක ටිකක් කියලා මම ව්‍යාකරණ කාරණා කිහිපයකින් මුලින්ම අහලා අපිට ගැටලුවක් ආවා සමානෝ කියන වචනේ ගැන නේද? ඒකදී ඒක තැනක අර්ථය ගන්න ඕන වන්නේ කියන විදියට. උදාහරණයක් විදියට බුද්ධ දේශනා එක තැනක තියෙනවා සාක්්‍යෝ ගැන විස්තරයක් කියනවා බ්‍රාහ්මණේ සක්්‍යා ඉබ්බා සන්තා ඉබ්බා සමාන කියලා. ඉබ්බා කියලා කියන්නේ ධනවත් කියන අර්ථය. ඒකට ධනවත් වන්නේ ධනවත් වන්නාහු කියන එකයි ඒකේ අර්ථය. පද දෙකම එක සමාන අර්ථයේ යෙදෙන්නේ කියලා කියනවා. ඒක සන්තා කියන අර්ථයෙන් තමයි සමානා කියලා කියන එකේ තේරුම. අපිට කලින් අදත් ඒ වගේ තැනක් අරගෙන අපි ඉතින් ආවම කතා කරමු. එහෙම නැතුව අර හැම තැනකම සමාන කෙනෙක් කියන අර්ථය එහෙම නෙවෙයි. මනුස්සෝ සමානෝ කියලා හැම සමහර තැනක දෙනවා. එකකින් කියවෙන්නේ මිනිස්සෙකුට සමාන කියන්නේ නෙවෙයි. අර්ථය නෙවෙයි. මිනිස්සෙක් වන්නේ කියන අර්ථය. ඒත් ඒ වගේ දැන් තැන් කීපයක්ම තියෙනවා. අතකෝ සෙට්ටි ගහපති අරෝගෝ සමානෝ සඤ්ඤෝ සතසහස්සං අදාසී වගේ තැන් එතකොට ඉක්බිති ගෘහපති සිටුතුමා නිරෝගී වන්නේ රජතුමාට කහවණු ලක්ෂයක් දුන්නේ ඒ විදිහට. නිමන්තිතෝ සභත්තෝ සමාන නිමන්ත්‍රණය කරනු ලැබුවේ බත් සහිත වන්නේ බතක් සහිත වන්නේ කියන එකයි අර්ථය. එතකොට ඒ වගේ මේ සමානෝ කියන පදයේ අර්ථය වන්නේ කියලා ගත්තම හරි. වන්නේ සන්ත කියන ශබ්දයට සමානයි කියලා කියනවා. ඒක තව අපිට ගැටලුවක් ආවා සම්මන්නි කියන වචනේ ගැන. ඒක ඒ විදිහට මෙන්න ඕන. සම්මන්නි කියන වචනේ හරියි.
අතීත ආක්‍යතය.
ඔව්. අතීත ක්‍රියාපදේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ විජිනිපතක් භාවිතා කළාද කියන එක ප්‍රශ්නයක් ආවා. මේක ගැන තව විස්තරයක් කියනවා අපදාන පාළියේ විදූපන තේරාපදාන. එතනදිත් කියවෙනවා මේ පෙරභවයේ එකත් ඒ විදූපනදායක තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට විජිනිපතක් පූජා කළා. භාග්‍යතුන් වහන්සේ ඒක පාවිච්චි කළායි කියන විස්තරය කියනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේලාත් විජිනිපත් පාවිච්චි කර බව තේරෙනවා. ඊට පස්සේ අනේක ජාති සංසාරං කියන ගාථාවයි යදාහ වේ පාතු භවන්ති ධම්මං කියන ගාථා දෙක ගැන විස්තරේ කියවෙන්නේ. අනේක ජාති සංසාරං කී අයං ගාථා පච්ච වික්කන ඥානත් අනන්තරං වාසිතා අයං මනසා පවත්තිත ධම්මානං ආදී යදාහ වේති අයං පන වාචාය පවත්තිත ධම්මානං ආදී කියලා විස්තරයක් කියන්නේ. ඒ විස්තරෙන් අපි දා කියපු විදිහට අනේක ජාති සංසාරං කියන ගාථාව භාග්‍යතුන් වහන්සේගේ මනසේ පහළ වුණ උදානයක්. ඒ නිසා ඒ ගාථාව තමයි මුලින් පහළ වුණ උදානය කියලා සලකන්නේ. හැබැයි ඒක වචනෙන් දේශනා කරපු එකක් නෙවෙයි. ඒකට සමහර ආචාර්යයන් වහන්සේලා කියනවා කිව්වා යදාහවේ පාතු භවಂತಿ ධම්මා කියන එකයි පළවෙනි උදානය. ඒ කතාවත් හරි. හේතුව තමයි ඒ තමයි මුලින්ම භාග්‍යතුන් වහන්සේ වචනෙන් දේශනා කරපු උදාන ගාථාව. මොකද උදාන පාළි උදාන ගාථාවල අනේක ජාති සංසාරං කියන ගාථාව නැහැ. හේතුව ඒක භාග්‍යතුන් වහන්සේගේ හිතේ හටගත්තු එකයි. මේ කිව්වේ ප්‍රත්‍වේක්ෂා ඥානයන්ට අනතුරුව භාග්‍යතුන් වහන්සේගේ හිතේ පහළ වුණ උදාන ගාථාවක් කියන. එතකොට වචනින් දේශනා කරපු ගාථාවලින් යදා හවේ පාතු භවಂತಿ ධම්මා කියන ඒ ගාථාව තමයි මුලම උදාන. එතකොට මේ පරියාය දෙකෙන් දෙවිදියටම ඒ අර්ථ දෙකම හරි කියලා ගත්තම ඊටක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව තව විස්තරයක් කියන්න වමනා වුණා. දැන් පරිවර්තනයක් කරගෙන යද්දී
ඉතින්
පාලි වාක්‍යයක් අපි පරිවර්තනය කරද්දී වචන ඉන්න ඕන පිළිවෙල, ඒ කියන්නේ විභක්ති ටික ඉන්න ඕන පිළිවෙල ගැන පොඩ්ඩක් අපි දැනගෙන හිටියම ලේසි පරිවර්තනය කරන්න. එතකොට හුරු වෙනවා මේ රටාව. සිංහල භාෂාවේ වගේම තමයි සිංහල භාෂාවේ පිට ගොඩක්ම සමාන ක්‍රමයකට යන්නේ. මුලින්ම සාමාන්‍යයෙන් අපි කියන්නේ කත්‍රූපදේ. කත්‍රූපදේට විශේෂණ පදයක් තියෙනවා නම් අපි ඒ විශේෂණ පදේ ඊට මුලින් ගන්නවා. ඊට පස්සේ කරණ පදයක් තියෙනවා නම් වාක්‍ය කරණ විභක්ති පදයක් ඊළඟට ගන්නවා. එතනින් පස්සේ සම්ප්‍රදාන පදයක් තියෙනවා නම් ඒ සම්ප්‍රදාන පදේ ගන්නවා. ඔව් අවදි පදයක් තියෙනවා නම් අවදි පදේ ගන්නවා. ඊට පස්සේ සම්ප්‍රදාන පදේ. ඊට පස්සේ කර්ම විභක්ති පදයක් තියෙනවා නම් ඒ කර්ම විභක්ති පදය ဒုတိය පදය. ඒකේ විශේෂණයක් තියෙනවා නම් කර්ම පදේට ඉස්සරහින් තමයි විශේෂණ පදේ එන්නේ. කත්‍රෝ විශේෂණත් ඒ විදියයි. විශේෂ්‍ය පදේට ඉස්සරහින් තමයි විශේෂණ පදේ සාමාන්‍ය රටාව. කර්මයට පස්සේ ආධාර විභක්ති පදයක් තියෙනවා නම් ආධාර පදේ අවසානට ආක්‍යයක්. ඒකට දැන් ඔය ආධාර පදයක වුණත් මතක තියාගන්න ඕන ඒ වගේ විශේෂණ පද තියෙන්න පුළුවන්. එහෙනම් විශේෂණ පදයක් තියෙනවා නම් ඊ විශේෂණ පදේ විශේෂ පදයක ඉස්සරහින් එනවා. දැන් හැම වාක්‍යයකම ওই කොටස් ඔක්කොම නැහෙනේ. තියෙන විදිහට ওই පිළිවෙලට අපි ගලප ගන්නවා. ඊට අමතරව පූර්ව ක්‍රියාපදයක් හෝ මිශ්‍ර ක්‍රියා කිතක පද එහෙම තිබුණොත් අතරමැද ඒ වාට අදාළව තියෙන්න පුළුවන් කර්ම පද එහෙමනොත් ඒ පදය ඒ පදයට මුලින් යෙදෙනවා. උදාහරණයක් විදිහට මැද තිබුණොත් එහෙම පචිත්වා හරි. එතකොට මේ පචිත්වා කියන පූර්ව ක්‍රියා කිතකේ කර්ම පදයක් තියෙනවා නම් ඒක බත්තම් පචිත්වා කියලා ඊළඟම වැටෙනවා. හැදිරෙන්නේ. එතකොට එහෙම නොවුණු අවස්ථාවකේ පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා පද නැතිව තනි ආඛ්‍යාත පදයක් විතරක් තියෙන අවස්ථාවක මේ පිළිවෙල තමයි වාක්‍ය ගැළපෙන්නේ. එතකොට අපි උදාහරණයකුත් දීලා තියෙනවා. මාතා අංකුසේන රුක්ඛම්හා ධාරකානම් පලානි භූමියම් පාපේ. තේරුම ගත්තම මාතාමව අංකුසේන කෙක්කී රුක්ඛම්හා ගසින් ධාරකානම් දරුවන් තිනිස දරුවන්ට පලානි ගෙඩි භූමියම් බිම පාපේති හිලයි. තොටෝකේ මාතා කියන පදයට විශේෂණ පද තියෙනවා නම් තේසං මාතා. හරි, ඉතින් මේ විශේෂණ පදේ සුදුසු විදියට. එතකොට ඒ පලානි කියන එකත් එකටත් විශේෂණ පද තියෙනවා නම් අම්බානි පලානි. මේ වගේ ඒ විශේෂණ පදේ ඊට ඉස්සරහින් යෙදෙනවා. හරි, තව එකක් මොනවා හරි ගැටලුවක් එහෙම තියෙනවා. එකක් වැදගත් නිසා මතක් කළේ නැත්නම් දැන් මේ කොහොමද මේ පිළිවෙල ගලපගන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ නේද? ඒකට ඒ නිසා මේකත් මතක තියාගන්න. ඉතින් ඔක සුදුසු විදියට අර්ථය ගැලපෙන්න පොඩ්ඩක් සමහර තැනක වෙනස් වෙන්න පුළුවන්. කොහොම හෝ අර්ථය අපිට ගැලපෙන විදියට වාක්‍ය රටාව හදාගන්න ඕනේ. හරිනේ. ඉතින් අපි පටන් ගමු නේද? 11 වෙනි පිටුවනේ. දැන් අපි මේ වෙනකන් කතා කරගෙන ගියා සංගායනාව සම්බන්ධව මූලික විස්තර කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් අපි කතා කරගෙන යන්නේ ත්‍රිපිටකය. එහෙම නැත්නම් බුද්ධ දේශනා භාගතුන් වහන්සේගේ බුද්ධ දේශනාව කොටස් එකක් වශයෙන් දෙකක් වශයෙන් තුනක් වශයෙන් මේ විදිහට කොහොමද බෙදෙන්නේ කියන එක එහෙම කතා කරගෙන ගිහිල්ලා දැන් පිටක වශයෙන් කොටස් තුනකට බෙදෙනවායි කියලා විනය පිටකය කියන ඒ කාරණාව අපි කතා කරලා ඉවර කළා. ඊට පස්සේ දැන් අද අපි කතා කරන්න තියෙන්නේ සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය විදිහට කොහොමද දෙවිදෑරුම් වෙන්නේ කියලා ඒ විස්තර ටික බලාගෙන යන්න.
ඊතරම් පන අත්තානං සූචනතෝ සූත්තතෝ සවනතෝච සූදනතෝ සුත්තාන සුත්ත සභාගතෝච සුත්තං සුත්තන්ති අක්ඛාතං. ඊතරං පන අනි සූත්‍රේ වනාහි අත්තානං අරතයන් අත්තානං සූචනතු අර්ථයන් ප්‍රකාශ කරන බැවින් සූත්තතු මනවින් කියු බැවින් සවනතෝච අර්ථයන් නිපදවන බැවින්ද සූදනතු අරුත් වගුරවන බැවින්ද සුත්තාන මනවින් රක්නා බැවින්ද සුත්ත සභාගතෝච හුයක්හා සමාන බැවින්ද සුත්තං සූත්‍රය සුත්තං ඉති අක්හාකං සූත්‍රයේයි කියන ලද්දේ වේ. තංහි මේ තංහි අත්තත් පරත්තාදී භේදේ අත්තේ සූචේති සූත්තා චෙත්ත අත්තා වේනේ අධ්‍යාසයාන ලෝමේන උත්තත්තා සවති චේතං අත්තේ සස්සමිව පලං පසවතීති උත්තං හෝති. තංහි මේ සූත්‍රේ වනාහි අත්තත් පරත්තාදී භේදේ ආත්මාර්ථ පරත්තාදී භේදේහි
භේද
ඇති අත්තේ සූචේති අර්ථයෝ ප්‍රකාශ කරයි ච එසේම එත්ත මෙහිලා අත්තා අර්ථයෝ වේනීය අධ්‍යාසයන් ලෝමේන වේනීය ජනයාගේ අදහසට අනුලොම්ව වුත්තත්තා වදාළ බැවින් සූත්ත මොනවට වදාරන ලද්දේ වේ. ච එසේම ඒතං මේ සූත්‍රය සස්සං පලං ඉව ශස්්‍යයෝ පල නිපදවන්නා මෙන් අත්තේ සවති අර්ථයෝ නිපදවයි. පසවති ඉති උත්තං හෝති ප්‍රසව කරන්නේ යැයි කියන ලද්දේ වේ. ච එසේම ඒතං මේ සූත්‍රය දේනු කීරංගිය දෙනක් කිරි වගුරවන්නා මෙන් අත්තං සූදති අර්ථ වගුරුවයි. පග්ගරති ඉති මුත්තං හෝති වගුරුවන්නේ යැයි කියන ලද්දේ වේ. ච සුට්ටුච නී තායති රක්කතීති මුත්තං හෝති සුත්ත සභාගං චේතං යතානි තච්චකාණං සුත්තං ප්‍රමාණං හෝති ඒවමේතම්පි විඤ්ඤූණං යතාච සුත්තේන සංග්‍රහීතානි පුප්පානි න විකිරී යන්ති න විද්ධංසි යන්ති ඒවමේතේන සංග්‍රහීතා අත්තා තේනේත මේතස්ස වචනත්ත කෝසල්ලත්තං උත්තං. ච ඉසේම නේ ඒ අරුත් සුට්ටු මනාව තායති පාලනය කරයි රක්කති ඉති උත්තං හෝති රකීයයි කියන ලද්දේ වේ. ඒතං ච ඉසේම ඒතං මේ සූත්‍රය සුත්ත සභාගං ච සූත්‍රය කුයක්හා සමානද යතාහි යම්සේ වනාහි තච්චකානං සසින්නන්ගේ සුත්තං ප්‍රමාණං හෝති. දැලිනූල ප්‍රමාණ වේද ඒවං ඒතම්පි විඤ්ඤූණං නොනැත්තන්ට ඒව මේතම්පි මෙසේ මේ සූත්‍රය ප්‍රමාණවේ. ච එසේම යතා යංසේ සුත්තේන කුයකින් සංග්‍රහීතානි පුප්පානි අමුණන ලද පුෂ්පයෝ න විකිරී යන්ති නොවිසිරෙද්ද න විද්ධංසි යන්ති නොනැසේද ඒව මේතේන මෙසේ මේ සූත්‍රයෙන් සංග්‍රහීතා අත්තා අමුණන අත්තා සංගහීත අර්ථයෝ අමුණන ලද්දේ වේ. තේන ඒතං ඒතස්ස වචනත්ත කෝසල්ලත්තං බුත්තං තේන එහි ඒතං මේ ගාථාව ඒතස්ස සූත්‍රයේ පිළිබඳ වචනත්ත කෝසල්ලත්තං වචනාර්ථ කෞශල්‍යත්වයේ පිණිස අත්තානං සූචනතෝ සූත්තතෝ සවනතෝච සූදනතෝ සුත්තාන සුත්ත සභාගතෝච සුත්තං සුත්තන්ති අක්කාතං ඉති යයි මුත්තං කියන ලද්දේ වේ.
එතනදි මේ සූත්‍ර පිටකයට සූත්‍රයයි කියලා නම කියන්නේ ඇයි කියන විස්තරය තමයි දැන් මේ කියාගෙන යන්නේ. දැන් සූත්‍රය කියද්දී හේතුවක් තියෙන්න ඕනේ. දැන් සූත්‍ර පිටකේට සූත්‍රය කියන්නේ හේතුව මොකක්ද? එක හේතුවක් තමයි අත්තානං සූචනතෝ අර්ථ ප්‍රකාශ කරනු නිසා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අර්ථ විස්තර වශයෙන් ප්‍රකාශ වෙන තැනක් තමයි සූත්‍ර පිටකය කියලා කියන්නේ. එතකොට ඒක එක හේතුවක්. හේතු කීපයක් තියෙනවා. තව හේතුවක් එතකොට සූත්තතෝ කියලා කියන්නේ. එතකොට මේක මනාව දේශනා කළා කියන නිසා. එයි බාග මනාව දේශනා කළයි කියන එක එතන විස්තර කරන්නේ වේමෙය ජනයාගේ. එහෙම නැත්නම් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා හික්මෙන්න කැමති. ඒ වගේම හික්මීම ලබන්න සුදුසු. ඒ අයගේ අදහසට ගැළපෙන විදිහට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරපු නිසා සූත්‍ර පිටකේට සූත්‍රය කියලා කියනවා. ඒ වගේම ඊළඟ අර්ථය තමයි අර්ථ බිහි කරන නිසා. හරියට උදාහරණයක් කිව්වා සස්ය ඵල බිහි කරනවා වගේ. ඒ කියන්නේ ගොයම් වලින් ඵල ලැබෙනවා වගේ. මේ සූත්‍ර පිටකයෙන් ප්‍රතිඵල ලැබෙන නිසා ඒ සූත්‍රය නිසා ඒ ප්‍රතිඵල ලබන්න පුළුවන් නිසා ප්‍රතිඵල බිහි කරන නිසාත් සූත්‍රය කියලා කිව්වා. මේ සවති කියන වචනයෙන් තමයි එතකොට එතනදී සුත්ත කියන වචනේ හැදෙන්නේ. ඊළඟට වගුරුවනවා කියන අර්ථයෙන් හරියට දෙනක් කිරි වගුරුවනවා වගේ. මේ සූත්‍ර පිටකයෙන් අර්ථ වගුරුවන නිසා අර්ථ ලබා දෙන නිසා කෙනෙකුගේ නිවන් අවබෝධයට අවශ්‍ය ඒ අර්ථ ලබා දෙන නිසා ඒ තව තේරුමකින් සූත්‍රය කියලා කියනවා. ඒ වගේම මේ අර්ථ රකින්න නිසා සුට්ටු තායති කියන මේ වචන වල එකතුවෙන් සුත්ත කියලා වචන හැදෙනවා. එතකොට මේ සූත්‍ර පිටකය නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අර්ථ රැකිලා තියෙනවා. අන්න ඒ හේතුව නිසා සූත්‍රයි කියලා නම් කරනවා. ඒ වගේම සූත්‍රයක් වගේ එහෙම නැත්නම් නූලක් වගේ මෙතනදි කියන්නේ දැලි නූල කියලා කියන්නේ දැකලා ඇති අර ලී රසින වඩුව. ඒ කියන්නේ වඩු බාසුන් නැහැලා. එතකොට ඒ කට්ටිය යතු ගාද්දි එහෙම නැත්නම් ලීයක් ඉරන වෙලාවකදී ඒ නූලක් ගහලා ඒ නූලට අනුව තමයි ඉරන්නේ. එතකොට ඒ ලී ආරක්ෂා වෙනවනේ තමන් බලාපොරොත්තු වෙනදී සිද්ධ කරගන්න පුළුවන් බලාපොරොත්තු වෙන විදියට නීවරදිව කරන්න පුළුවන්. අන්න ඒ වගේ මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් නිසා තමන් මේ පුරණ ප්‍රතිපත්තිය නිවැරදිව වරද්දාගන්නේ නැතුව හොඳට පුරන්න පුළුවන්කම ලැබෙනවා. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු අර්ථ වරද්දාගන්නේ නැතුව පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා සූත්‍රයයි කියලා කියනවා. අර දැලි නූල වගේ නිසා අර මී වඩුවෙකුට දැලි නූල උපකාරී වෙනවා වගේ නුවණැති මේ ප්‍රතිපදාව පුරන කෙනාටත් මේ සූත්‍ර පිටකය උපකාර වෙනවා ඒ විදියට. එතකොට තවත් තේරුමක් කිව්වා. හරියට නූලකින් අමුණපු මල් ටිකක් විසිරෙන්නේ නැතුව එකට ආරක්ෂා වෙලා තියෙනවා වගේ. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් ටික එක තැනක ආරක්ෂා වෙලා තියෙන්නේ මෙන්න මේ සූත්‍ර පිටකේ නිසා. එතකොට සූත්‍රය නිසා මේ හේතුව නිසා සුත්ත කියලා කියනවා. හරියට අර මල් අමුණපු නූල වගේ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් ටික එකට අර්ථ ටික එකට අමුණපු නූලක් වගේ නිසා සූත්‍රය කියලා කියනවා. අකුළු දෙලට මොකුලටත් කියන මතකයක් තියෙනවා එතන. හැබැයි නිකම්ම සූත්‍රය කියන අර්ථයෙන් නෙවෙයි. මම ඒක තව පොඩ්ඩක් බලලා කියන්නම්. ඒකත් නූලක් නේ. එතනදි කියන්නේ මට මේ වචනේ එකවර මතක නැහැ. හරි. හැබැයි නිකම්ම සුත්ත කියන වචනේ නම් යොදන්නේ නැහැ. තව ඊට පුතේ. හරියටනේ. මේ ටික දෙච්ච ලොකු අපැහැදිලි දෙන්නේ විතරක්.
ඉතරෝපණ යන්විත්ත බුද්ධිමන්තෝ සලක්කනා පූජිතා පරිච්චින්නා උත්තාධිකාච ධම්මා අභිධම්මෝ තේන අක්ඛාතෝ. ඉතරෝපණ අන්‍ය අභිධර්ම පිටකයේ වනාහි යං යම් හේකින් චිත්ත මෙහිලා බුද්ධිමන්තෝ වෘද්ධිමත් ධර්මයෝ සලක්කනා ස්වලක්ෂණ වූ පූජිතා పూజిత వూ పరిచిన్న పరిచిన్న వూ ఉత్తాదికాచ ధమ్మ ఉక్తాదిక వూ ధర్మేవ విద్ తేన ఎహిన్ అభిధమ్మో అఖాతో అభిధర్మేయై కీన లబ్ధేవే. అయంహి అభిసద్దో బుద్ధి తలక్కన పూజిత పరిచ్ఛిన్నాదికేషు దిశతి. అయంహి మే అభిశబ్దే వనాహి అయంహి అభిసద్దో మే అభిశబ్దే వనాహి బుద్ధి వృద్ధి సలక్కన స్వలక్షణ పూజిత పూజిత పరిచ్ఛిన్న తెలిసింది అధికేషు అధిక అర్థయంహి దిశతి పెనే. తతాహి ఏస ఈట ఉదాహరణ మెసేయ. బాల్హామే దుఃఖా వేదన అభిక్రమంతి ఇతి బాల్హామే దుఃఖా వేదన అభిక్రమంతి ఇతి ఆదీసు యన ఆదీహి ఉద్యం ఆగతో వృద్ధియ పెమినీవే
వృద్ధియహి
వృద్ధియహి పెమినీవే. యాత రత్యో అభిజ్ఞాత అభిలక్షిత ఇతి ఆదీసు సలక్కనే. యాత రత్యో అభిజ్ఞాత అభిలక్షిత యన ఆదీహి సలక్కని స్వలక్షణ అర్థేహ్య. రాజాభి రాజా మనుజిందో ఇతి ఆదీసు పూజితే రాజాభి రాజా మనుజిందో యన ఆదీహి పూజితే పూజిత అర్థేహి వటే. పటిబలో వినేతుం అభిధమ్మే అభివినే ఇతి ఆదీసు పరిచిన్నే. పటిబలో వినేతుం అభిధమ్మే అభివినే యన ఆదీతేహి పరిచిన్నే తెలిసింది అర్థేహి. అన్యమన్య సంకర విరహితే ధమ్మేచ వినేచ ఇతి ఉత్తం కోతి. అన్యమన్య సంకర విరహితే ధమ్మేచ వినయే అన్యమన్య సంకర విరహితవు ధర్మేహిద వినేహిదయై కి ఉత్తం కోతి కిన లద్దేవి. అభిక్కంతేన వన్నేన ఇతి ఆదీసు అభిక్కంతేన వన్నేన యన ఆదీతేన్హి అధికే అధికార్తేహి వటే. ఎత్త చ ఇతేమ ఎత్త మిహిలా రూపోపపత్త్యా మగ్గం భావేతి. మెత్తా సహగతేన చేతసా ఏకం దిశం పరిత్వా విహరతి ఇతి ఆదినా నయన బుద్ధిమంతోపి ధమ్మా ఉత్త. రూపోపపత్త్యా మగ్గం భావేతి మిత్తా సహగతేన చేతసా ఏకం దిశం పరిత్వా విహరతి ఇతి ఆదినా యన ఆది నైన్ 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 ఉద్దిమంతోపి ధమ్మ వృద్ధిమత్తు ధర్మేవోద ఉత్త కీన లద్దేవే. రూపారంభణం వా సద్దారంభణం వా ఇతి ఆదినా నైన్ రూపారంభణం వా సద్దారంభణం వా యన ఆది నైన్ ఆరంభనాదీహి సల్లక్కనీయత్త అరమును ఆదియ కరణకొట సల్లక్కనీయత్త ఎదగియయుతు బెవిన్
సలక్కనాపి
హందునాగతయుతు బెవిన్ సలక్కనాపి స్వలక్షణదవే. సెక్కాధమ్మ అసెక్కాధమ్మ లోకుత్తరాధమ్మ ఇత్యాదినా నయన సెక్కాధమ్మ అసెక్కాధమ్మ లోకుత్తరాధమ్మ పూజితాపి పూజితవూద పూజారహాతి అదిప్పాయో పూజావట సుదుసు యన అదహసదవే. పస్తోహోతి వేదనాహోతి ఇత్యాదినా నైన్ పస్తోహోతి వేదనాహోతి యనాది నైన్ స్వభావ పరిచ్ఛిన్నత్త స్వభావేన్ తిరిసిందున బెవిన్ పరిచ్ఛిన్నాపి పరిచ్ఛిన్న అర్థేదవే. మహాగతాదమ్మ అపమానాదమ్మ అనుత్తరాధమ్మ ఇత్యాదినా నైన్ మహాగతాధమ్మ అపమానాధమ్మ అనుత్తరాధమ్మ యనాది నైన్ అధికాపి ధమ్మ ఉత్త అధికవు ధర్మయోద్ కీన లద్దేవే. తేనేత మేతస్త వచనత్త కోసల్ లత్తం ఉత్తం తేన ఎహేన్ ఏతం మీ గాతావ ఏతస్త అభిధర్మే అన వచనే పిలిబంద్ వచనత్త కోసల్ లత్తం వచనార్థ కౌశల్యత్వే పినిస్ యంగిత్త బుద్ధిమంతో సలక్కన పూజిత పరిచిన్న ఉత్తాదికాచ ధమ్మ అభిధమ్మో తేన అక్కాతో ఇది యై ఉత్త కీన లద్దేవి.
ఇలాంగట అభిధర్మ పిటకయ కీన ఈ పిటకయ సంబంధ విస్తరీకి ఆగ్నియాన్ని එතකොට මේ අභිධර්ම පිටකයේ වෘද්ධිමත් ලක් අර්ථ ඒ වගේම සලක්ෂණාර්ථ ඒ වගේම පූජිත අර්ථ ඒ වගේම වෙන් කිරීම අර්ථ ඒ වගේම කියන ලද අධික වූ ධර්මයෝ ගැබ් වෙලා තියෙන නිසා අභිධර්ම පිටකය කියලා කියනවා. අපි ඒකට ටික ඉස්සරහට කතා කරගෙන යනවා. මේ ධම්මෝ අභිධම්මෝ කියද්දී අභිධම්ම කියද්දී අභි කියලා උපසර්ගයක් තියෙනවා. ඒ ගැනයි මේ ඊළඟට කියාගෙන යන්නේ. මේ අභි කියන ශබ්දය අභි කියන උපසර්ගය මේ කියපු අර්ථ කීපයක යෙදෙනවා. වෘද්ධි අර්ථය, සලක්ෂණාර්ථය, පූජිතාර්ථය, පිරිසිඳීම් අර්ථය, අධික අර්ථය කියන මේ ආදී අර්ථවල පේනවා. උදාහරණ ඊට පස්සේ පළවෙනි උදාහරණේ බාල්හාමී දුක්ඛ වේදනා අභික්කමන්ති කියද්දි ඒකේ තේරුම මගේ වේදනා වැඩි වෙනවා කියන එකයි. ඒ නිසා තමයි කිව්වේ මෙතන අභික්කමන්ති කියන එතනින් කියවෙන්නේ වැඩිම අර්ථයක්. ඒ නිසා මේ අභි උපසර්ගයේ වැඩිම අර්ථයක් තියෙනවා. ඒ වගේම තව උදාහරණයක් ඉන්නවා යාතාරත්ත්‍යෝ අභිඤ්ඤාතා ඒ කියපු තැන්වල සලක්ෂණාර්ථේ. ඒ කියන්නේ ලකුණු කරලා වෙන් කර ලකුණු කරලා පෙන්වනවා. දැන් මේ දේ නිසා දැන් උදාහරණයක් විදියට අපි කියනවා අර ගහට උඩින් හඳ තියෙනවා. අන්න ඒ වගේ ඒ සලකුණු කිරීම සලක්ෂණාර්ථේ මෙන්න මේ අභි උපසර්ගය යෙදෙනවා. එතකොට අපි ඒ ගහ නිමිති කර ගහ පෙන්වලා තමයි අපි කියන්නේ අර ගහට උඩින් බලන්නකො හඳ තියෙනවා. අන්න ඒ වගේ ඒ සලකුණු කිරීම අර්ථයක සලක්ෂණාර්ථයක අභි උපසර්ගයේ යෙදෙනවා. ඒ වගේම රාජාභිරාජා කියන වගේ තැන්වල පූජිතාර්ථයේ අභි උපසර්ගයේ යෙදෙනවා. එතනදී රාජාභිරාජා කියන එකේ අර්ථය රජවරුන් විසින් පිදීමට සුදුසු රජතුමා කියන එක. එතකොට රජවරුන්ගේ රජතුමා වගේ කියන අර්ථයක්. එතකොට අන්නේ පූජිතාර්ථයේ රජවරුන් විසින් පිදීමට සුදුසු රජතුමාට කියනවා රාජාභිරාජා කියලා. එතකොට දෙවිවරුන් විසින් අර බුදුරජාණන් වහන්සේටත් අති උපසර්ගය දාලා කියන්නේ නේද? දේවාති දේවෝ කියන තැන්වල දෙවියන්ට වඩා ඒ ශ්‍රේෂ්ඨ වූ දෙවි කෙනෙක් කියන අර්ථයෙන් දෙවියන්ගේ පිදීම් ලබන්න සුදුසු උතුමන් වහන්සේ කෙනෙක් නිසා භාග්‍යවතුන් වහන්සේට දේවාති දේවෝ කියලා කියනවා. ඒ වගේ මෙතන අභි උපසර්ගය දාලා කියන්නේ එතන මේකේ අර්ථය රජවරුන්ගේ පිදීම් ලබන්න සුදුසු රජතුමා කියන අන්නේ පිදීම් ලබන්න සුදුසුයි කියන අර්ථයත් මේ අභි උපසර්ගයේ තියෙනවා. ඊළාට අභිධම්මේ අභිවිනයේ කියන තැන්වල පිරිසිඳීම් අර්ථයේ පිරිසිඳිනවායි කියලා උතන කියන්නේ ඒකයි කිව්වේ එකිනෙක අතර සංකර වෙන්නේ නැතිව මේ ධර්මයයි මේ විනයයි කියලා ඒ දෙක වෙන් කරන්න පුළුවන් විදියට ඒ පිරිසිඳීම් තියෙන නිසා මේ අභි උපසර්ගයේ ඒ තැනකදී පිරිසිඳීම් අර්ථය යෙදෙනවා කියලා කියනවා. උදාහරණයක් පෙන්වලා තියෙනවා ටීකාචාර්ය මහසාරහිම සුපිනන්තේන සුක්ඛ විසට්ඨියා අනාපත්ති භාවේපි අකුසල චේතනා උපලබ්ධ තීතියා දිනා විනය පඤ්ඤාත්තියා සංකර විරහිතේ ධම්මේ. මේ විදිහට විස්තර කිරීම කරනවා. ඒතර කෙටියෙන් කිව්වොත් දැන් පළවෙනි සංඝාදිශේෂයේදී හීනෙන් ධාතු මිදීමක් වුණොත් දැන් එවතක් වෙන්නේ නැහැයි කියලා තමයි දැන් එවතක් වෙන්නේ නැහැ. විනය ක්‍රමයට එවතක් වෙන්නේ නැහැ. හැබැයි වුණාට ධර්ම ක්‍රමයට මෙතනදීත් අකුසල හිතක් තියෙනවා තමයි. අන්නාගෙන අකුසල හිතක් යදෙනවා. අන්න ඒ වගේ ඒ ධර්මයක් විනයත් අතර සංකර වෙන්නේ නැතුව ඒ දෙක වෙන් වෙන්ව පෙන්නලා තියෙනවා. දැන් අභිධර්මයේදී ඒ කාරණා වෙනම පෙන්නලා තියෙනවා. දැන් අපසල් හිතක් ඇති වුණොත් ඒකේ නරක විපාක තියෙනවා. එවත නොවුනට දැන් එවත් ගැන කතාව එකයි කියන්නේ විනය පිටකේ කතා කරන ආපත්‍ය අනාපත්‍ය බෙදය වෙන කතාවක්. මේ කුසල් අකුසල් බෙදේ වෙන කතාවක්. ඒ නිසා අපසල් නොවන තැන්වලත් ආපත්‍ය වෙන්න පුළුවන්. ඒක අනිත් පැත්තත් වෙන්න පුළුවන්. අකුසල් වෙන ඇතැම් තැන් තියෙනවා. ඉතින් එවතක් පනවලා නැහැ භාග්‍යතුමා. ඒ නිසා අපි ඒ තැනක නිතරම කල්පනා කරන්න ඕනේ. දැන් එවතක් නොවුනත් ඇතැම් තැනක අකුසල් හිතක් ඇති වෙනවා නම් ඒ තැනක අපි පරිස්සම් වෙන්න ඕන. ඒ අකුසල් හිතෙන් වළකීම. හරි. ඊළඟට අභික්ඛන්තේන වන්නේන කියන වගේ උදාහරණවල අධික අර්ථයක අභි උපසර්ගයේ දීලා තියෙනවා. එතකොට අධිකව කාන්තිමත් තුන වර්ණයකින් යුතුව ස්වභාවයකින් යුතුව අභික්කන්තේන වන්නේ. දැන් අර දෙවිවරු එහෙම ආපු තැන්වල කියන්නේ නේද? එතකොට මේ තැන්වල අර අධික ආලෝකයෙන්කින් යුක්තව පැමිණියා කියන එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ මේ එකිනෙක කියපු අර්ථ අභිධර්ම පිටකේ ලැබෙන්නේ කොහොමද කියලා උදාහරණ ටික තමයි එතනින්නම් පෙන්වන්නේ. එත්තච කියලා පටන් ගන්න මේ අභිධර්ම පිටකයේහිද කියන එකයි අර්ථය. රූපෝපපත්‍ය මග්ගම් භාවේති කියන ඒ උදාහරණයේදී එතන කියාගෙන යන්නේ මෙතන සිතේ වර්ධනයක් පෙන්වන්නේ. සිතේ වර්ධනයක්. එතකොට ඒ සිත දියුණු කිරීමක් ගැන. ඒ වගේම මෙත්තා සහගතින චේතසා ඒකං දිසම් පරිත්‍වා විහෙරති කියන තැනවල ඒ අරමුණේ වැඩිමක් ගැන කියවෙන්නේ. ඒ නිසා අන්න අර වැඩිම අර්ථය අභිධර්ම පිටකේ යෙදෙන තැන. සිතේ වැඩිම ඒ වගේම අරමුණු පතුරු පැතිරවීමක් කියන්නේ වැඩිමක් නේ. කසින නිමිත් එහෙම වැඩිම. ඒ වගේම මෙතනදි කියන්නේ මෛත්‍රී අරමුණ පැතිරවීමයි. ඒ නිසා අන්න ඒ වගේ ඒ වැඩිම අර්ථ ඒ වෘද්ධිමන්ත අර්ථ අභිධර්ම පිටකයේ කියලා දේශනා කරලා තියෙනවා. ඒ වගේම සල්ලක්ෂණ අර්ථය රූපාරම්මණං වා සද්දාරම්මණං වා මේ වගේ කියන විදිහට ඒ අරමුණත් එක්ක යෙදුණු දැන් අපිටමකෝ කාය කර්ම ආදී කර්ම ඒ වගේම කාය ద్వාරාදී ద్వාරාදී වශයෙන් ඒ හඳුනා ගැතිය හැකි බවක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් බවක් මේ අභිධර්ම පිටකේ දේශනා කරලා තියෙන නිසා දැන් රූපාරම්මණං කියලා කියන්නේ රූපය කියන ඒ ඇස චක්කු ద్వාරේ ගන්න ආරම්භය. ඒ වගේම සබ්දාරම්මණ කියලා කියන්නේ ඒ කන කියන ඒ ඉන්ද්‍රියෙන් ගන්න ආරම්භය. මේ විදිහට ඒ එකිනෙක හඳුනා ගන්න පුළුවන් විදිහට සලකුණු කරලා දක්වා තියෙන නිසා ඒ සලක්කන අර්ථයත් අභිධර්ම පිටකේ තියෙනවා. මේවා තව විස්තර පස්සේ කාලෙක ඉඳ ලැබෙන විලාවට ඉටිකාදී කියවලා ඉතින් හිමීට බලාගන්න. එතකොට වැඩි විස්තර තියෙනවා. ඒ වගේම සෙක්කා ධම්මා අසෙක්කා ධම්මා ඒ වගේ ඒ ක්‍රමයට පූජිතාර්ථ පූජාවට සුදුසු අර්ථ දක්වලා තියෙන නිසා අභිධර්ම පිටකේට ඒ පූජිත අර්ථත් දක්වලා තියෙනවා කියන අර්ථේනොත් අභිධර්මය කියලා කියනවා. හේතුව මොකක්ද? දැන් සෙක්කා ධම්මා සෙක්කා ධම්මා කියන මේ දේවල් සාමාන්‍ය ලෝකයාගේ චිත්ත සංතානවල පහළ වෙන්නේ නැහැ. ආර්ය උතුමන් වහන්සේලාගේ චිත්ත සංතානවල පහළ වෙන ධර්ම නිසා ඒවට කියනවා පූජිත ධර්ම කියලා. ඒ නිසා අන්නේ පූජිත ධර්ම අභිධර්ම පිටකේ විස්තර වශයෙන් දක්වලා තියෙන නිසා අන්නේ පූජිත ධර්ම පූජිත අර්ථ විස්තර කරපු පිටකේටත් අභිධර්මය කියලා කියනවා තව ක්‍රමයකට. ඒ වගේම පස්සෝ හෝති වේදනා හෝති මේ විදියට සබාව පරිච්ඡින්න බැවින් එහෙම නැත්නම් ඒ පැහැසීම් ආදී ස්වභාවයන්ගෙන් වෙන් කරලා දක්වලා තියෙන නිසා ඒ හේතු වෙනුත් ඒ පරිච්ඡින්නාර්ථයේ වෙන් කරලා දක්වා තියෙනවා කියන අර්ථයෙන් අභිධර්මයේට අභිධර්ම පිටකය කියලා කියනවා. දැන් හිතලා බලන්නකෝ එකිනෙකේ අපි හිතමුකෝ චෛතසික වෙන වෙනම 52ක් දක්වලා තියෙනවා. ඒ චෛතසිකවල ස්වභාව ලක්ෂණ එකින් එක වෙනවා. අන්න ඒ විදිහට ස්වභාව ලක්ෂණ වෙන වෙනම පිරිසිඳලා විස්තර කරලා දක්වලා තියෙන නිසා අභිධර්ම පිටකයට අර ධර්ම කියන පදයට අමතරව අභි කියන උපසර්ගයක් එකතු කරලා අභිධම්ම කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මහත්ගත ධර්ම, අප්‍රමාණ ධර්ම, අනුත්තර ධර්ම මේ කියපු න්‍යායෙන් අධික වූ ධර්ම සාමාන්‍ය ධර්මයන්ට වඩා අධික ගුණයන්ගෙන් යුක්ත ධර්ම අභිධර්ම පිටකයේ විස්තර කරලා දක්වලා තියෙන නිසා මේ පිටකයට අභිධර්ම කියලා තවත් නමක් තියෙනවා. ඒකට මෙන්න මේ කියපු අර්ථවල ඒ මේ කියපු අභිධර්ම පිටකයේ තියෙන මේ අර්ථ විස්තර කරන්න තමයි කලින් අපි අර මතක් කරපු ගාථාව කිව්වේ කියන එකයි කෙටි අර්ථය මේකේ. ඕ මෙතනදී අතිරේක වූ අධික වූ කියන එක වෘද්ධිමන්ත කියන එකටයි අතිරේක කියන අර්ථය දීලා තියෙන්නේ. වුද්ධි භාවං අතිරේකතං කියන. ඒකට වෘද්ධිමන්ත අර්ථ කියන එකට අතිරේක අර්ථ කියලා කියනවා. මුලින් කියුනේ මුල්ම අර්ථය වෘද්ධිමන්ත අර්ථය කියලා. පළවෙනි අර්ථය. ඔව්. ඒකටම කියලා තියෙනවා වුද්ධි භාවං අතිරේකතං කියලා. අපි එහෙමනම් ඉතිරි කොටස බලාගෙන ඉන්නේ. දැන් අපි උඩ මේ පිටක විදියට කොටස් තුනකට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව වෙන් වෙන්නේ කොහොමද කියන එකයි මේ වෙනකන් කතා කරේ. දැන් අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව රස වශයෙන් එක්වැදෑරුම් වෙන්නේ කොහොමද? ධර්ම විනී වශයෙන් දෙවැදෑරුම් වෙන්නේ කොහොමද? ඒ වගේම පිටක වශයෙන් තුන්වැදෑරුම් වෙන්නේ කොහොමද? ඒ වගේම පළමු මැදෙම අවසන් දේශනා වශයෙන් තුන්වැදෑරුම් වෙන්නේ කොහොමද? මේ ටික කතා කළා. අපි ඉස්සරහට බලමු. එහෙමනම් තව බුද්ධ දේශනාව බෙදෙන ක්‍රම මොනවද කියන එක.
යම් පනිත්ත අවසිට්ඨං තං පිටකං පිටකත්ව විදු හරියත්ති භාජනත්තතු ආහු තේන සමුධානිත්වා තයෝපි විනයාදයෝ නෙය්‍යෝ නෙය්‍ය. යම් පනිත්ත එත්ත මෙහිලා
මේ විනය පිටක විනය පිටක ආදී පදයන්හි
මේ විනය පිටක ආදී පදයන්හි යම් අවසිට්ඨං යමක් අවශිෂ්ටද
යම් පිටක ශබ්දයක් ඉතිරි වූයේද
යම් පිටක ශබ්දයක් ඉතිරි වූයේද තං එය පිටකත්ව විදු පිටකාර්ථය දන්නා වූ පරියත්ති භාජනත්වතු පරියත්තියට බඳුන් වූ යන අර්ථ වශයෙන් පිටකං පිටකය ආහු කීහ තේන සමෝදානිත්වා ඒ සමග සමෝදාන කොට තයෝපි විනයාදයෝ විනයාදී වූ පිටකත්‍රය ඤෙය්‍ය දත යුතුය. පරියත්ති පිහි මා පිටක සම්පදානේනාති ආදීසු පිටකන්ති උච්චති. පරියත්ති පිහි පරියප්පිය වනාහි මා පිටක සම්පදානේන ඉති ආදීසු මා පිටක සම්පදානේන යන ආදීහි පිටකන්ති උච්චති. පිටකය යයි කියනු ලැබේ. අත පුරිසෝ ආගච්ඡේය කුද්දාල පිටකං ආදාය ඉති ආදීසු අත පුරිසෝ ආගච්ඡේය කුද්දාල පිටකං ආදාය යන ආදීහි යම්කිංචි භාජනම්පි යම්කිසි භාජනයක් කියන ලද්දේ වේ. තස්මා පිටකං පිටකත්ව විදු පරියත්ති භාජනත්වතු ආහු තේන සමෝධානිත්වා තයෝපි විනයාදයෝ ඤෙය්‍යෝ ඉති යනුවෙන් කියන ලද්දේ වේ. තේන ඒවං දුවිදත්තේන පිටක සද්දේන සහ සමාසංකත්වා විනයෝචිතෝ පිටකංච පරියත්ති භාවතෝ තස්ස තස්ස අත්තස්ස භාජනතෝ චාති විනය පිටකං. තේන එහෙයින් ඒවං මෙසේ දුවිදත්තේන දෙවදෑරුම් අර්ථ ඇති පිටක සද්දේන පිටක ශබ්දයේ සහ සමග සමාසංකත්වා සමාස කොට විනයෝචසෝ පිටකංච විනයෝයේද හෙතමේය පිටකය ඌයේද හෙතමේය පරියප්ති භාවතු පරියප්ති භාව වශයෙන් තස්ස තස්ස අත්තස්ස ඊ ඊ අර්ථයාගේ භාජනතෝච ඉති භාජන වශයෙන් යැයි විනය පිටකං විනය පිටකය නමි. යථා වෘත්තේන ඒව නයේන යම්සේ කියන ලද නයින්ම සුත්තංච තම් පිටකංච ඉති සුත්ත පිටකං. සූත්‍රය වූයේද එයමය පිටකය වූයේද එයමය නුයි සුත්ත පිටකං සූත්‍ර පිටකය නමි. අභිධම්මෝචසෝ පිටකංච ඉති අභිධම්ම පිටකංති. අභිධර්මයේ ඌයේ හෙතමේය පිටකයේ ඌයේ හෙතමේය යනුවෙන් අභිධම්ම පිටකංති අභිධර්ම පිටකයේ යයි ඒවන් ඒතේ කයෝපි මේ පද තුනද කයෝපි විනයාදයෝ මේ විනයාදී අර්ථ තුන ඤෙය්‍ය දත යුතුය. ඒවන් ඥාත්වාව මෙසේ දැනන පුනපි නැවතද තස්වේව පිටකේසු තේසු ඒව පිටකේසු ඒ පිටකයන් හිම නානප්පකාර කෝසල්ලත්තං නොඑක් ආකාර වූ කෞශල්‍යත්වය පිණිස දේශනා ශාසන කතා බෙහෙදන් තේසු යතාරං සික්ඛාප්‍රහාණ ගම්භීර භාවංච පරිදීපේ පරියත්ති බෙහෙදන් සම්පත්තින් විපත්ති චාපි යං යහි පාපුනාති යතා භික්ඛූ තම්පි සබ්බං විභාවේ ඉති. මේ ගාථා පරිවර්තන කරන්න. තේසු ඒ පිටකයන් හි දේශනා දේශනා භේදය ශාසන ශාසන භේදය කතා කතා භේදං කතා භේදය සික්කා සික්කා ප්‍රහාණ ගම්භීර ශික්ෂා ප්‍රහාණ ගම්භීර භාවංච භාවේත යතාරහං සුදුසු පරිදි පරිදීපේ දක්වන්නේය. පරියත්ති බේදං සම්පත්තිං විපත්තිංච අපි පරියත්ති බේදේද සම්පත්තිය විපත්තියද යන් යහින් යන යමකට
යන යමක්
යන යමක්
යහින්
යහින්
යම් විනයාදී පිටකයක් හි
යම් විනයාදී පිටකයක් හි පාපුනාති යතා භික්ඛු යම්සේ භික්ෂුවක් පැමිණේද තම්පි සබ්බං ඒ සියල්ල විභාවේති දක්වන්නේය. තත්‍රායන් පරිදීපනා විභානා විභාවනාච ඒතානි තීනි පිටකානි යථාක්කමං ආනාවෝහාර පරමත්ත දේශනා යථාපරාධ යථානුලෝම යථානුලෝම යථාධම්ම ශාසනානි සංවරා සංවර දිට්ඨි විනිවේතන නාම රූප පරිච්ඡේද කතාතිච උච්ඡන්ති. තත්‍ර එහිලා එහිලා අයන් පරිදීපන මේ දැක් පරිදීපනේද විභාවනාච දැක්වීමද වේ. ඒකානි තීනි පිටකානි මේ තුන් පිටකයෝ යථාක්‍රමං සුදුසු පරිදි අනුපිළිවෙලින් ආනාවෝහාර පරමත්ත දේශනා ආනා ව්‍යවහාර පරමාර්ථ දේශනා වශයෙන්ද යථාපරාධ යථානුලෝම යථා ධම්ම ශාසනානි යථාපරාධ යථානුලෝම යථා ධම්ම ශාසනයෝ වශයෙන්ද සංවරා සංවර දිට්ඨි විනිවේතන නාම රූප පරිච්ඡේද කතාතිච සංවරා සංවර දිට්ඨි විනිවේතන නාම රූප පරිච්ඡේද කතාද යයිද උච්චන්ති කියත්. එත්තහි විනේ පිටකං ආනාරහේන භගවතා ආනා බාහුල්ලතෝ දේසිතත්තා ආනා දේශන. එත්තහි මෙහිලා වනාහි විනේ පිටකං විනේ පිටකය ආනාරහේන භගවතා අනකිරීමට සුදුසු භාග්‍යවතුන් වහන්සේ විසින් ආනා බාහුල්ලතෝ ආනා බාහුල්‍යත්වයෙන් දේසිතත්තා දේශනා කරන ලද බැවින් ආනාදේශනා ආනාදේශනා නමි. සුත්ත පිටකං වෝහාර කුසලේන භගවතා වෝහාර බාහුල්‍යතෝ දේසිතත්තා වෝහාර දේශනා. සුත්ත පිටකං සූත්‍ර පිටකය වෝහාර කුසලේන භගවතා ව්‍යවහාර කෞශල්‍යත්වයෙන් යුක් භාග්‍යතුන් වහන්සේ විසින් වෝහාර බාහුල්‍යතෝ ව්‍යවහාර බාහුල්‍ය වශයෙන් දේසිතත්තා දේශනා කරන ලද බැවින් වෝහාර දේශනා වෝහාර දේශනා නමි. අභිධම්ම පිටකං පරමත්ත කුසලේන භගවතා පරමත්ත බාහුල්‍යතෝ දේසිතත්තා පරමත්ත දේශනාති උච්චති. අභිධම්ම පිටකං අභිධර්ම පිටකය පරමත්ත කුසලේන භගවතා පරමාර්ථ කෞශල්‍යත්වයෙන් යුක් භාග්‍යතුන් වහන්සේ විසින් පරමත්ත බාහුල්‍යතෝ දේසිතත්තා පරමාර්ථ බාහුල්‍ය වශයෙන් දේශනා කරන ලද බැවින් පරමත්ත දේශනා ඉති මුච්චති. පරමත්ත දේශනා යැයි කියනු ලැබේ. තථා පඨමං යේති පච්චුරාපරාදා සත්තා තේ යථාපරාධං ඉත්ත සාසිතාති යථාපරාධ සාසනං. තථා එසේ පඨමං පළමු වෙන්න පළමු විනය පිටකය යේතේ යම් ඒ පචුරාපරාදා අපරාධ බහුල වූ සත්තා සත්වයෝ වෙද්ද තේ ඔහු යථාපරා එත්ත මෙහිලා යථාපරාදන් අපරාධයට අපරාධය පරිදි සාසිතා ඉති අනුශාසනා කරන ලදහයි යථාපරාධ සාසනං. යථාපරාධ සාසනං නමි. දුතියං දෙවැනි සූත්‍ර පිටකය අනේක අජ්ජාසයානුසය චරිතාදි මුත්තිකා සත්තා යථානුලෝමං එත්ත සාසිතාති යථානුලෝම සාසනං. දුතියං දෙවැනි සූත්‍ර පිටකය අනේක අජ්ජාසය නොඑක් ආජ්ජාස ඇති ආසය ආසය ඇති අනුසය අනුසය ඇති චරිත චරිත වශයෙන්ද අදිමුත්තිකා අදිමුත්ති ඇති සත්තා සත්වයෝ යථානුලෝමං යථානුලෝමව එත්ත මෙහිලා සාසිතා ඉති අනුශාසනා කරන ලද්දේ යැයි යථානුලෝම සාසනං. යථානුලෝම සාසනං නමි. තතියං ධම්මපුඤ්ජ මත්තේ අහං මමාති සංඤිනෝ සත්තා යථා ධම්මං එත්ත සාසිතාති යථා ධම්ම සාසනංති උච්චති. තතියං තුන්වෙනි අභිධර්ම පිටකය ධම්මපුඤ්ජ මත්තේ ධර්ම සමූහ මාත්‍රයේ අහං මම ඉති මගේ යැයි සංඤිනෝ සත්තා සංඥායති සත්වයෝ යථා ධම්මං යථා ධර්මව එත්ත මෙහිලා සාසිතා ඉති අනුශාසනා කරන ලදයි යථා ධම්ම සාසනං ඉති උච්චති. යථා ධම්ම සාසනං යැයි කියනු ලැබේ. තථා පඨමං අජ්ජාචාර පටිපක්ඛ භූතෝ සංවරා සංවරෝ එත්ත කතිතෝති සංවරා සංවර කතා. තථා එසේම පඨමං පළමු විනය පිටකය අජ්ජාචාර පටිපක්ඛ භූතෝ ආඥාචාර ප්‍රතිපක්ෂ භූත වූ සංවරා සංවරෝ සංවරා සංවරය එත්ත කතිතෝ ඉති මෙහිලා කියන ලද්දේ නුයි සංවරා සංවර කතා. සංවරා සංවර කතා නමි. දුතියං ද්වාසට්ටි දිට්ටි පටිපක්ක භූතා දිට්ටි විනිවේදනා එත්ත කතිතාති දිට්ටි විනිවේදන කතා. දුතියං දෙවැනි සූත්‍ර පිටකය ද්වාසට්ටි දිට්ටි පටිපක්ක භූතා දෙතක් මිත්‍යා දෘෂ්ටියට ප්‍රතිපක්ෂ භූතව දිට්ටි විනිවේදනා දිට්ටි විනිවේදන වශයෙන් එත්ත කතිකා ඉති මෙහිලා කියන ලද්දේ නුයි දිට්ටි විනිවේදන කතා. දිට්ටි විනිවේදන කතා නමි. තතියං රාගාදී පටිපක්ක භූතෝ නාම රූප පරිච්ඡේදෝ එත්ත කතිතෝ ඉති නාම රූප පරිච්ඡේද කතාති මුච්චති. තතියං මේ තුන්වෙනි අභිධර්ම පිටකය රාගාදී පටිපක්ක භූතෝ රාගාතියට ප්‍රතිපක්ෂ භූතව නාම රූප පරිච්ඡේදෝ නාම රූප පරිච්ඡේදය එත්ත කතිතෝ ඉති මෙහිලා කියන ලද්දේ නුයි නාම රූප පරිච්ඡේද කතා ඉති මුච්චති. නාම රූප පරිච්ඡේද කතාව යැයි කියනු ලැබේ. තීසුපිච ඒතේසු තිස්සෝ සික්කා තීනි පහානානි චතුබ්බිදෝච ගම්භීර භාවෝ වේදිතබ්බෝ.
පස්සේ දැන් අපි මේ විනය සූත්‍ර අභිධර්ම කියන ඒ වචන තුනේ අර්ථ දැනගත්තා. ඊට පස්සේ ඒ පිටක කියන වචනේ අර්ථයක් කියාගෙන යනවා. එතකොට පිටක කියන මේ වචනේ අර්ථ දන්න පුරාණ මහරහතන් වහන්සේලා මේ පරියත්ති අර්ථයෙන් සහ භාජනය කියන අර්ථයෙන් මේ පිටක ශබ්දය දැක්ුවා. පරියත්ති කියලා කියන්නේ උගත යුතු ධර්ම කොටස කියන එකයි තේරෙන්නේ. එතකොට මා පිටක සම්පදානේන ඒ වගේ තැන්වල කියවෙන්නේ ඒ පරියත්ති අර්ථය. පරියත්ති කියන්නේ උගත යුතු ධර්ම කොටස. එතකොට විනය පිටකය කියලා කියන්නේ උගත යුතු විනය කොටස. සූත්‍ර පිටකය කියන කී තේරුම උගත යුතු සූත්‍ර කොටස. අන්න මේ වගේ අර්ථයක්. හරි. ඊට පස්සේ තවත් අර්ථයක් තියෙනවා මේ පිටක කියන වචනයේ වාජනාර්ථයක්. උදාහරණයක් වෙනවා තියෙනවා අතපුරිසෝ ආගච්ඡේය කුද්දාල පිටකං ආදාය. මෙතන කුද්දාල පිටකං කියන එක කියන්නේ කුද්දාලංච පිටකංච කුද්දාල පිටකං. උදැල්ලක් කූඩයක් කියන එකයි අර්ථය. ඒකට මෙතන පිටක කියන කී අර්ථය විස්තර කරලා තියෙනවා තල්කොළ ඒ වගේම වේවැල් වගේ දේවල් වලින් බියපු කූඩයක් ගැනයි මේ කියන්නේ පිටකය කියලා. ඒකට මේක භාජනයක් නේ. ඒකට පස් අදින්නේ ඒ වගේ පස් දාන්න එහෙම නැත්නම් මොනවා හරි දාන්න තියෙන භාජනයක්. ඒකට ඒ අර්ථයෙන්ුත් මේ පිටක කියන අර්ථය යෙදෙනවා. මේ කියපු අර්ථ දෙකම මේ විනය පිටකය ආදී ඒ වචනවලදී ගැලපෙනවා. අපි අර කලින් කියපු විදිහට ඒ හදාල යුතු විනය කොටස නිසා විනය පිටකය කියනවා. ඒ වගේම මේ විනය දේශනාවේ අර්ථ රැඳිලා තියෙන ඒ කොටස නිසා රැඳිලා තියෙන භාජනය වගේ නිසා ඒ ටිකට අපි කියනවා විනය පිටකය. ඒ විදිහ තමයි ඉතිරි පිටක දෙක ගැන. ඒකට මේ විදිහට දැනගෙන මේ පිටක තුනටම සම්බන්ධව තවත් ක්‍රම කීපයකින් බෙදලා පෙන්නනවා. මේ එකිනෙක පිටකයකින් ඒ එක එක පිටකයක් දේශනා ભેද වශයෙන් ඒ වගේම ශාසන ભેද කතා ભેද ওই විදිහට බෙදීම් කීපයක් වෙනවා. අපි ඒ ටිකත් ඉක්මනට බලාගෙන යමු. එතකොට විනය පිටකය ඒ දේශනා බෙදීම විදිහට පිටක තුන බෙදෙනවා මුලින්ම. දැන් මේ වචන කීපයක් තියෙනවානේ දේශනා ભેදය, ශාසන ભેදය, කතා ભેදය කියන එකයි කියන්නේ ඒ මුලින්ම. එතකොට මේ දේශනා ભેදය විදියට වෙන් කරද්දී පිටක තුන වෙන් කරන්නේ ආනා දේශනා, වෝහාර දේශනා, පරමත්ත දේශනා. දේශනා බෙදීම අනුව ඒ මුලින්ම පෙන්නපු වචනේ දේශනා ભેදය. එක එකේ අර්ථ ඊළඟට විස්තර කරනවා. ඊළඟට වෝහාර ඊට පස්සේ ශාසන ભેදය අනුව යථාපරාධ ශාසන, යථානුලෝම ශාසන, යථා ධම්ම ශාසන කියලා තවත් කොටස් තුනකට පිටක තුන වෙන් කරලා තියෙනවා. මුලින්ම එතකොට විනය පිටකයට තමයි කිව්වේ යථාපරාධ ශාසනය, යථානුලෝම ශාසනය කිව්වේ සූත්‍ර පිටකයට, යථා ධම්ම ශාසනය කිව්වේ අභිධර්ම පිටකයට. ඊට පස්සේ ආපහු විනය සූත්‍ර අභිධර්ම කියන මේ පිළිවෙලටම කතා ભેද වශයෙන් තවත් තුනකට බෙදෙනවා. සංවරා සංවර කතා, දික්ටි විනිවේචන කතා, නාම රූප පරිච්ඡේද කතා කියලා. එතකොට මේ බෙදීම ඇයි එහෙම විස්තර කළේ කියන එක කෙටියෙන් ඊළඟට සඳහනක් කරනවා. මේ විනය පිටකයට ආනාදේශනා කියලා කිව්වේ, ඒ දේශනා බෙදීම අනුව ආනාදේශනයි කියලා කිව්වේ. ආනාදේශනායි කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේගේ ආනා අනකිරී බහුලව තියෙන පිටකයේ තමයි විනය පිටකය කියන්නේ. විනය පිටකයේ දැන් භාග්‍යතුන් වහන්සේ වැඩිපුර අනකිරීන්නේ කියන්නේ ඒකයි. මේ දේ කරන්න එපා. මේ දේ කළොත් මේ ඇවත වෙනවා. මේ විදිහට ඒ අනකිරීම කරන්න සුදුසු භාග්‍යතුන් වහන්සේ විසින් අනකිරීම බහුලව පැවති දේශනාවල එකතුවට තමයි කිව්වේ ආනාදේශනා කියන විනය පිටකය. ඒ වගේම සූත්‍ර පිටකයේ විවහාර බහුලයි. දැන් විවහාරයි කියලා කියන්නේ පරමාර්ථ දේශනා නැතිව ඒ එකිනෙක පුද්ගලයන්ට සුදුසු විදිහට විවහාරය පිළිබඳව දන්න භාග්‍යතුන් වහන්සේ විවහාරයන්ට අනුව කරපු දේශනාවල එකතුවක් තියෙන නිසා සූත්‍ර පිටකයට කිව්වා වෝහාර දේශනා කියලා. ඒ වගේම පරමාර්ථ ධර්ම පිළිබඳව අවබෝධයෙන් යුක්ත භාග්‍යතුන් වහන්සේ පරමාර්ථ ධර්ම වල පරමාර්ථ දේශනාවන්ගේ එකතුව වශයෙන් මේ කරපු දේශනා ටික අභිධර්ම දේශනාවට කියනවා පරමාර්ථ දේශනා කියලා. ඒ මොකද පරමාර්ථ ධර්ම පරමාර්ථ දේශනා වල එකතුව තියෙන පිටකේ නිසා. ඒ විදිහටම පළමුවෙනි විනය පිටකය පචුරාපරාධ සත්තා කියලා කියනවා. මේ පචුරාපරාධ සත්වයෝ කියලා කියන්නේ වැරදි බහුල පිරිස තෙයසක ස්වාමීන් වහන්සේලා එතකොට උදායි ස්වාමීන් වහන්සේලා වගේ ඒ වගේම චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා නේද ඒ වගේ වැරදි බහුල පිරිසට මේ විනය පිටකයෙහි ඒ අයට සුදුසු විදියට අනුශාසනා කරලා තියෙන නිසා ඒ අයව වැරදින් ගලවලා නිවැරදි මාර්ගයකට පමුණවන්න භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවන්ගේ එකතුවක් නිසා විනය පිටකයට කියනවා යථාපරාධ ශාසන. අපරාධයට ඒ අපරාධයන් කරපු සත්වයින්ට ඒ කරපු වරදට අනුරූපව කරපු දේශනාවන්ගේ එකතුවක් නිසා. ඒ වගේම සූත්‍ර පිටකයට කියනවා යථානුලෝම ශාසන ශාසනය කියලා. එතකොට යථානුලෝම කියලා කියන්නේ ඒ එකිනෙක සත්වයින්ගේ පෙර ජීවිතවල හුරුවල් ඒ වගේ මේ අයගේ චරිත අදහස් ආදී අනුව ඒ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාවන්ගේ එකතුවක් නිසා සූත්‍ර පිටකයට කියනවා යථානුලෝම ශාසනය කියලා. ඒ වගේම මේ ධර්ම කුංජයක් වුණ ස්කන්ධයන්ගේ එකතුවක් වුණ මේ ස්කන්ධ පංචකයට මමය මගේය කියලා මේ වගේ සංඥා තියෙන සත්වයින්ට ඒ ධර්මානුකූලව ධර්මය පරිදි මේ අභිධර්ම පිටකයේ අනුශාසනා කරලා තියෙනවා කියන අර්ථයෙන් යථා ධම්ම ශාසන කියලා කියනවා අභිධර්ම පිටකයට. ඒ වගේම පළවෙනි විනය පිටකය වැරදිවලට ප්‍රතිපක්ෂ භූත වූ සංවරා සංවරය එහෙම නැත්නම් කුදුමහත් සංවරය කියලා කියනවා. සංවරා සංවර කියන වචනේ ගෙනත් දැනගන්න එක වටිනවා. මෙතනදී කියන්නේ කුදුමහත් සංවරය, කුඩා මහත් සංවරය. එතකොට ඒ සංවර අසංවර කියන වචන දෙකේ අර්ථය සංවරය අසංවරය එහෙම නෙවෙයි. ඒකෙදි ඒ අකාරය යෙදෙනවා වෘද්ධි අර්ථයේ, වැඩිම අර්ථයේ. උදාහරණයක් තව කියනවා නම් පලාපල කියලා කියනවා. පල අපල කියන එකයි. ඒකෙන් කියවෙන්නේ gedī gedī නොවන දේවලුයි කියන අර්ථය එහෙම නෙවෙයි. කුඩා gedī සහ විශාල gedī කියන එකයි. එතකොට ඒ අයන්න ආවේ විශාල කියන අර්ථයේ. වෘද්ධි අර්ථයේ දැන් මේ එක එක නිපාත ආදී විවිධ අර්ථවල යෙදෙනවා. එතකොට අකාරයේ අර්ථ ගොඩක් තියෙනවා. අර්ථ ප්‍රධාන වශයෙන් හයක් තියෙනවා. ඉතින් ඒ අතරින් මෙතනදී අර්ථය වෘද්ධි අර්ථය. එතකොට ඒ විදිහේ ඒ සංවරය කුඩා මහත් සංවරය පිළිබඳව දේශනාවන් කරලා තියෙන නිසා විනය පිටකයට කියනවා සංවරා සංවර කතා කියලා. ඒ වගේම දෙවෙනි සූත්‍ර පිටකය මිත්‍යා දෘෂ්ටීන්ට විරුද්ධව ඒ මිත්‍යා දෘෂ්ටි ලිහලා දමන ඒ ප්‍රතිපදාව දේශනා කරපු දේශනාවන්ගේ එකතුවක් නිසා ඒ දේශනාවන්ගේ එකතුවට අපි කියනවා සූත්‍ර පිටකය කියලා. දික්ටි විනිවේදන කතා කියලා සූත්‍ර පිටකයට කියනවා. ඒ වගේම තුන්වෙනි අභිධර්ම පිටකය රාග ආදියට ප්‍රතිපක්ෂ භූත වුණ නාම රූප පිරිසිඳීම පිළිබඳව දේශනා කරපු දේශනාවන්ගේ එකතුවක් නිසා නාම රූප පරිච්ඡේද කතා කියලා තවත් නමක් කියනවා අභිධර්ම පිටකයට. එතකොට මෙන්න මේ කියපු ඒ විස්තර ටික ඉතින් අපි මේ කලින් කියපු ගාථාවේ මුල් ටිකේ අර්ථය කිව්වේ. අපි ඒ ටික ඉතින් අපි දැනගෙන තියාගන්න ඕනේ. හරි, අපි ඉස්සරහට ඊට පස්සේ තවත් විස්තර ටිකක් මේ පිටක තුන සම්බන්ධව කතා කරනවා. ඒ ටිකත් අපි බලාගෙන ඉමු. ඒක මේක සටහන දාගත්තා නම් හොඳයි නේද? ඉතින් ඊට පස්සේ වෙලාවක් හරි මේක ඉවර වෙලා හරි කමන්නේ. පස්සේ පුළුවන්.
තීසුපිච ඒතේසු තිස්සෝ සික්කා තීනි ප්‍රහානානි චතුබ්බිදෝච ගම්බීර භාවෝ වේදි තබ්බෝ ච එසේම
එක අපි පස්සේ ලියාගමු. තමයි ඊට පස්සේ ලියාගන්න පුළුවන්.
ච එසේම තීසුපි ඒතේසු මේ තුන් පිටකේහි තිස්සෝ සික්කා ත්‍රිශික්ෂාව තීනි ප්‍රහාණානි තුන් ප්‍රහාණය චතු ච එසේම චතුබ්බිදෝච ගම්බීර භාවෝ සතරවැදෑරම් වූ ගම්බීර භාවයේද වේදිකබ්බෝ දත යුතුය. තථාහි එසේම ඒ එසේම විනය පිටකේ විශේෂයෙන් අදි සීල සික්ඛා වුත්ත විනය පිටකේහි විශේෂයෙන් අදි සීල ශික්ෂාව කියන ලද්දේ වේ. සුත්ත පිටකේ අදි චිත්ත සික්ඛා සූත්‍ර පිටකේහි අදි චිත්ත ශික්ෂාවයි අභිධර්ම පිටකේ අදි පඤ්ඤා ශික්ෂා සික්ඛා අභිධර්ම පිටකේහි අදි ප්‍රඥා ශික්ෂාවයි විනය පිටකේච වීතික්කම ප්‍රහානං කිලේසානං වීතික්කම පටිපක්කත්තා සීලස්ස සීලස්ස සීලය කිලේසානං වීතික්කම පටිපක්කත්තා කිලේසයන්ගේ වීතික්‍රමණයට ප්‍රතිපක්ෂ බැවින් විනය පිටකේ වීතික්කම ප්‍රහාණං වීතික්‍රම ප්‍රහාණයද සුත්ත පිටකේ පරිඋට්ටාන ප්‍රහාණං පරිඋට්ටාන ප්‍රතිපක්කත්ත සමාධිස්ස සමාධිය පරිඋට්ටාන ප්‍රතිපක්කත්ත කෙලෙසුන් නැගී සිටීමට ප්‍රතිපක්ෂ බැවින් සුත්ත පිටකේ සූත්‍ර පිටකේහි පරිඋට්ටාන ප්‍රහාණයද අභිධම්ම පිටකේ අනුසය ප්‍රහාණං අනුසය පටිපක්කත්තා පඤ්ඤාය ප්‍රඥාව අනුසය පටිපක්කත්තා අනුසයට ප්‍රතිපක්ෂ බැවින් අභිධර්ම පිටකේහි අනුසය ප්‍රහාණං අනුසය ප්‍රහාණයද කියන ලද්දේ වේ. පඨමේච තදංග ප්‍රහාණං කිලේසානං ච එසේම පඨමේ පළමු විනය පිටකයේහි තදංග කිලේසානං තදංග ප්‍රහාණං කෙලෙසුන්ගේ තදංග ප්‍රහාණයයි. ඉතරේසු අන්‍ය වූ සූත්‍ර අභිධර්ම පිටකයන්හි විකම්බන සමුච්ඡේද ප්‍රහාණානි විස්කම්බන සමුච්ඡේද ප්‍රහාණයෝ වේ. පඨමේච දුච්චරිත සංකිලේසස්ස ප්‍රහාණ පළමු විනය පිටකයේහි දුච්චරිත සංකිලේසයන්ගේ ප්‍රහාණයයි. ඉතරේසු අන්‍ය වූ සූත්‍ර අභිධර්ම පිටකයන්හි තණ්හා දිට්ඨි සංකිලේසානං තෘෂ්ණා දෘෂ්ටි සංකිලේසයන්ගේ ප්‍රහාණය කියන ලද්දේ වේ. ඒකමේකස්මින් චෙත්ත චතුබ්බිදෝපි ධම්මත්ත දේශනා පටිවේද ගම්භීර භාවෝ වේදිතබ්බෝ ච එසේම එත්ත මෙහිලා ඒකං ඒකස්මින් එක එකෙක්හි චතුබ්බිදෝපි සිව්වැදෑරුම් වූද ධම්මත්ත දේශනා පටිවේද ගම්භීර භාවෝ ධම්මත්ත දේශනා පටිවේද ගම්භීර භාවය වේදිතබ්බෝ දත යුතුය. තත්ත එහිලා ධම්මෝ ඉති ධම්මෝ යනු පාලි පෙළයි. අත්තෝ ඉති තස්සා යේව අත්තෝ. අත්තෝ ඉති අත්තෝ යනු තස්සා යේව එහිම අත්තෝ අර්ථයයි. දේශනාති තස්සා මනසා වවත්තාපිකාය පාලියා දේශනා. දේශනා ඉති දේශනා යනු තස්සා මනසා භාගිතුනසී මනස
නේ තස්සා
ඒ මනසා මනසින් වවත්තාපිකාය ව්‍යවස්ථාපණය කරන ලද
තස්සා පාලියා දේශනා.
තස්සා පාලියා දේශනා ඒ පාලි දේශනාවයි. පටිවේදෝති පාලියා පාලි අත්තස්සච යතා මූතාව බෝධෝ. පටිවේදෝ ඉති පටිවේදෝ යනු පාලියා පාලි අත්තස්සච පෙළද පාලියෙහි අර්ථයද යතාව බෝධෝ යතාව බෝධයයි. තීසුපි චේතේසු ඒතේ ධම්මත්ත දේශනා පටිවේදා යස්මා සසාදීහි විය මහා සමුද්දෝ මන්ද බුද්ධීහි දුක්ඛෝ ගාහා අලබ්බනේය පතිත්තාච තස්මා ගම්භීරා ඒවං ඒක මේකස්මින් එත්ත චතුන් විදෝපි ගම්මීර භාවෝ වේදි තබ්බෝ. ච එසේම තීසුපි ඒතේසු මේ ත්‍රිපිටකයේ ඒතේ ධම්මත්ත දේශනා පටිවේදා ඒ ධර්මාර්ථ දේශනා ප්‍රතිවේදයෝ මහා සමුද්දෝ සසාදී හිවිය මහා සමුදුරේ වැටුණු
මහා සමුද්‍රය හාවුන් ආදීන් විසින් මෙන්
මහා සමුද්‍රය හාවුන් ආදීන් විසින් මෙන් යත්මා යම් හේකින් මන්ද බුද්ධිහි නුවණ මදවුන් විසින් දුක්ඛෝ ගාහ දුකසේ ගත යුතුය
බැසගත
යුතුය අලබ්බ නීය පතිතාච්ච පීඩක් නැත්තේද තත්මා එහි ගම්භීර ගම්භීර නමි ඒවං ඒකමේකස්මින් එත්ත ඒවං මෙසේ එකෙක්හි එත්ත මෙහිලා චතුර්විදූපි සිව්වැදෑරුම් වූ ගම්භීර භාවෝ වේදි තබ්බෝ ගම්භීර භාවය දත යුතුය. අපරෝ නයෝ ධම්මෝති හේතු වුත්තං හේතං හේතුක්ති ඥානං ධම්ම පටිසම්විදා ඉති අත්තෝති ධම්ම පටිසම්විදාති. අපරෝ නයෝ අන්‍ය වූ නයකි ධම්මෝ ඉති ධම්මෝ යනු හේතු හේතුවයි හේතුම්හි ඥානං ධම්ම පටිසම්විදා ඉති උත්තංහි ඒතං හේතුම්හි ඥානං ධම්ම පටිසම්විදා යැයි කෙහෙයින් කියන ලදී. අත්තෝ ඉති අත්තෝ යනු හේතුඵලං හේතුඵලයයි හේතුඵලේ ඥානං අත්තපටිසම්විදා ඉති යනුෙන් යුත්තං ඒතං එය කියන ලද්දේ වේ. දේශනාති පඤ්ඤති දේශනා යනු ප්‍රඥප්තියයි. යතාගම්මං ධම්මාභි ධම්මාභිලාපෝති අදිප්පායෝ යතා ධම්මං ධර්මිය වූ පරිදි ධම්මාභිලාපෝ ඉති ධම්මාභිලාපෝ යනු අදිප්පායෝ අදහසයි. පටිවේදෝති අභිසමයෝ පටිවේදෝ ඉති පටිවේදෝ යනු අභිසමයෝ අභිසමයයි. සෝච ලෝකියෝ ලෝකුත්තරෝ විසේතෝ අසම්මෝහතෝච අත්තාන රූපං ධම්මේසු ධම්මානු රූපං අත්තේසු පඤ්ඤත්ති පතානු රූපං පඤ්ඤත්තිසු අවබෝධෝ. සෝච එද ලෝකිය ලෝකියෝ ලෝකුත්තරෝ විසේතෝ ලෞකික ලෝකෝත්තර විෂය වශයෙන් අසම්මෝහතෝච නොමුලාවීම් වශයෙන්ද ධම්මේසු ධර්මයන්හි අත්තානුරූපං අත්තේසු අර්ථානුරූප වූ අර්ථයන්හි
අත්තානුරූපං ධම්මේසු
අත්තානුරූපං ධම්මේසු
ධර්මයන්හි අර්ථානුරූපවද
ධර්මයන්හි අර්ථානුරූපවද
අත්තේසු ධම්මානුරූපං
අත්තේසු ධම්මානුරූපං අර්ථයන්හි ධර්මානුරූපවද පඤ්ඤත්තිසු පදානුරූපං
ප්‍රඥත්තිසු පඤ්ඤත්ති පදානුරූපං
පඤ්ඤත්තිසු පඤ්ඤත්ති පදානුරූපං ප්‍රඥප්තිහි ප්‍රඥප්ති පදානුරූපව අවබෝධ අවබෝධයයි. ඉදාන යස්මා ඒතේසු පිටකේසු යං යං ධම්මජාතමත්ත ජාතංවා යෝචායන් යතා යතා ඥාපේතබ්බු අත්තු සෝතුන ඥානස්ස අභිමුඛෝ හෝති තථා තථා තදත්ත ජෝතිකා දේශනා. යෝචිත්ත අවිපරීතාවබෝධ සංඛාතෝ පටිවේදෝ සබ්බං පේතං අනුපචිත කුසල සම්භාරේහි දුප්පන්නේහි සසාදීහි මහා සම්මුද්දෝවිය දුක්ඛෝ ගාහං අලබ්බනේය පතිත්තිකංච තස්මා ඒවංපි ඒකමේකස්මින් එත්ත චතුබ්බිදෝපි ගම්මීර භාවෝ වේදි තබ්බෝ. ඉදානි දැන් යත්මා යම් හේකින් ඒකේසු පිටකේසු මේ ත්‍රිපිටකයන්හි යම් යම් ධම්මජාතං අත්තංජාතං වා අත්තජාතං වා යප්යම් ඒ ධර්මජාත වූ හෝ අර්ථජාත වූ යෝච අයන් යම් මේ යතා යතා යම් යම් ලෙසකින් ඥාපේ තබ්බෝ හැඟවිය යුතු අත්තෝ අර්ථය සෝතුනං අසන්නන්ට
සෝතුනං ඥානස්ස අභිමුඛෝ හෝති.
සෝතුනං ඥානස්ස අභිමුඛෝ හෝති.
අසන්නන්ගේ ඥාණයට අභිමුඛ වේද?
අසන්නන්ගේ ඥාණයට අභිමුඛ වේද? තථා තථා ඒ ඒ අයුරින් තදත්ත ජෝතිකා අර්ථ ප්‍රකට කරන දේශනා දේශනාවක් වේද? ච එසේම එත් මෙහිලා යෝ යම් අවිපරීත අවබෝධ සංකාතෝ ප්‍රතිවේදු අවිපරීත අවබෝධ සංඛ්‍යාත ප්‍රතිවේදයක් වේද? සබ්බංපි ඒතං ඒ සියල්ල අනුපචිත කුසල සම්භාරේහි රැස් නොකල කුසල් සමූහ ඇති දුප්පඤ්ඤීහි දුප්ප්‍රඥන් විසින් මහා සමුද්දෝ සසාදීහි විය මහා සමුද්‍රයේ
මහා සමුදුර
සාවුන් ආදීන්
විසින්
මෙන්
දුකසේ බැසගත යුත්තා පිහිට නොලබන්නා මෙන්
දුකසේ බැසගත යුතු පිහිට නොලබන්නා මෙන් තස්මා එහෙන් ඒවම්පි මෙසේද ඒකං ඒකස්මින් එක් එකකි එත් මෙහිලා චතුම්බිදෝපි සිවවැදෑරු වූ ගම්බීර භාවෝ වේදි තබ්බු ගම්බීර භාවය ගත යුතුය. එත්තාවතාච දේශනා සාසන කතා භේදන්තේසු යතාරහං සික්කාපහාන ගම්බීර භාවංච පරිදීපයේ ඉති අයං ගාතා උත්තත්තා හෝති. එත්තාවතාච මෙපමණකින්ද දේශනා සාසන කතා භේදන්තේසු යතාරහං සික්කාපහාන ගම්බීර භාවංච පරිදීපයේ ඉති යන අයං ගාතා උත්තත්තා හෝති කියන ලද අර්ථ වේ. මේ ගාථාව කියන ලද අර්ථය වේ.
අර්ථය ඇත්තේ වේ. හරි, ලොකු විස්තරයක් තියෙනවා නේද? ඊට පස්සේ මේ පිටක තුනට සම්බන්ධව ත්‍රිවිධ ශික්ෂාව, ත්‍රිවිධ ප්‍රහාණයෝ, ඒ වගේම හතර ආකාර ගම්බීර භාවය කියන මේ කාරණා දැනගන්න ඕන. එතකොට මේ මුලින් අපි කතා කරගෙන යන්නේ ත්‍රිවිධ ශික්ෂාවන් පිළිබඳව. ත්‍රිවිධ ශික්ෂාවන් පිටක තුනට අදාළව කොහොමද සම්බන්ධ වෙන්නේ? විනය ත්‍රිවිධ ශික්ෂා කියලා කියන්නේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ශික්ෂා. සීල, සමාධි, පඤ්ඤා කියන එක. එතකොට විනය පිටකයෙන් අදි සීල ශික්ෂාව තමයි බහුලව විස්තර කරන්නේ. සූත්‍ර පිටකයෙන් අදි චිත්ත ශික්ෂාව, අභිධර්ම පිටකයෙන් අදි ප්‍රඥා ශික්ෂාව. ඔන්න එතකොට පිටක තුන ඒ ශික්ෂා තුනට ගැළපෙන විදිය. ඊළඟට විස්තර කරනවා ප්‍රහාණ තුන කොහොමද පිටක තුනට අදාළව සම්බන්ධ වෙන්නේ. විනය පිටකයේ බොහෝ වශයෙන්ම ඒ වීතික්කම ප්‍රහාණය පිළිබඳව කතා කරන නිසා, එහෙම නැත්නම් වීතික්‍රමයක් කියලා කියන්නේ ඉක්මවීමක් කියන එකයි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අනකිරීමක් ඉක්මවීමකට අපි කියනවා වියතික්‍රමණයක් කියලා කියන්නේ. පාලි වචනේ වීතික්‍රම. එතකොට මේ වීතික්‍රම ප්‍රහාණය, එහෙම නැත්නම් මේ වැරදික මේ තමන් අතින් යම් වරදක් වෙනවා නම් ඒ වැරදි ප්‍රහාණය කරගන්න ක්‍රමය පිළිබඳව වැඩිපුර විස්තර කරන නිසා, විශේෂයෙන්ම දැන් සීලයෙන් කෙරෙන්නේ කෙලෙස් ඒ වීතික්‍රම අවස්ථාවන් වළක්වන එකයි. ඒ නිසා මේ විනය පිටකයෙන් වැඩිපුර ඒ වැරදි ඉක්මවීම සම්බන්ධව සහ ඒකට පිළියම් පිළිබඳව දේශනා කරලා තියෙන නිසා විනය පිටකයෙන් වීතික්‍රම ප්‍රහාණය පිළිබඳව කතා කරනවා. වීතික්‍රමය කියලා කියන්නේ දැන් මේ අවස්ථා තුන මොකක්ද? අනුසය, පරියුක්තාන, වීතික්‍රම කියන ගණ කොටස් තුන මේ ප්‍රහාණ සම්බන්ධව. එතකොට අනුසයයි කියලා කියන්නේ යටපත්ව තියෙන අවස්ථාව, කෙලෙස්වල යටපත්ව ඉස්මතු නොවි තියෙන අවස්ථාව. උදාහරණයක් විදිහට ඔන්න ධානයේකට කෙනෙක් සමවැදිලා ඉන්න අවස්ථාවක් ගත්තොත් ওই තැනකත් දැන් චිත්තසංතානේ අකුසල් ධර්ම නැතුව නෙවෙයි, අවිද්‍යාදී කෙලෙස් ධර්ම යටපත්ව තියෙනවා. අපි වෙන කටයුතු, කුසල් කටයුතු කරද්දිත් කෙලෙස් ධර්ම අනුසේ වශයෙන් පවතිනවා. එතකොට පරිඋත්ථානයි කියලා කියන්නේ යම් හේතුවක් ඇති වෙලා ඉස්මතු වෙන අවස්ථාව. වීතික්‍රම කියන්නේ ඒ ద్వාර තුنين කර්මපතාදී වශයෙන් ඒ ක්‍රියාවට නැංවෙන අවස්ථාව. ඒ කෙලෙස් ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි එතකොට වීතික්‍රම කියලා කියන්නේ. එතකොට විනය පිටකයෙන් මේ වීතික්‍රම අවස්ථාවන් ටික වළක්වන නිසා ඊට අදාළ දේශනා තියෙන නිසා මේ වීතික්‍රම ප්‍රහාණය විනය පිටකයෙන් කතා කරනවා. අනුසයති අනුසය කියලා තමයි විස්තර කරන්නේ. අපි ඒ ගැන විස්තර පස්සේ හරි. අනු සේතීති එහෙමයි විස්තර කරන්නේ අනුසය කියන වචනේ මතක නැහැ. අර්ථ කීපයක් කියනවා අනුසය බොහෝ කාලයක් මේ පවතින කෙලෙස් ධර්ම කියන එකයි චිත්ත සංතානි බොහෝ කාලයක් තැන්පත් තියෙන කෙලෙස් ධර්ම කියන එකයි. එතකොට මේ ප්‍රධාන කතාවේදී දැන් අනුසය වශයෙන් අභිධර්ම පිටකයේ ඒ නම් කෙලෙස් කීපයක් වෙන් කරලා පෙන්නනවා. ඒ ටික විතරක් නෙවෙයි දැන් මේ ප්‍රහාණ අවස්ථාව ගැන කියද්දී මොන කෙලෙසයක් වුණත් යටපත්තු තියෙන අවස්ථාවට පොදුවේ අනුසය අවස්ථාව කියලා කියනවා. යටපත්තු තියෙන අවස්ථාවට. එතකොට සූත්‍ර පිටකයේදී සමාධිය ගැන වැඩි විස්තර කතා කරන නිසා අර පරියුක්තාන ප්‍රහාණය ඉස්මතු වෙන අවස්ථාවන් ප්‍රහාණය කිරීම සම්බන්ධව විස්තර කරන දේශනා නිසා පරියුක්තාන ප්‍රහාණය සූත්‍ර පිටකයෙන් වැඩිපුර කතා කරනවා. ඒ වගේම අභිධර්ම පිටකයෙන් මේ කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණය කරන අවස්ථාව එහෙම නැත්නම් මේ අනුසය අවස්ථාවත් නැති කරලා දෙමීම සම්බන්ධව මාර්ගඵල ලැබීම සම්බන්ධව ඒ පරමාර්ථ ධර්ම විස්තර කිරීම ආදී වශයෙන් වැඩි වශයෙන් සඳහන් කරලා තියෙන නිසා අභිධර්ම පිටකයට කියනවා අනුසය ප්‍රතිපක්ෂ නිසා අනුසය ප්‍රහාණය කතා කරනවායි කියලා අභිධර්ම පිටකේ. ඒ වගේම තවත් ඒ පළවෙනි අභිධර්ම පළවෙනි විනය පිටකේ කෙලෙස්වල තදංග ප්‍රහාණය කතා කරනවා. තදංග ප්‍රහාණය කියලා කියන්නේ තදංග විස්කම්බන සමුච්ඡේද කියලා කොටස් තුනකට බෙදෙනවනේ ප්‍රහාණය. ඒකට තදංග කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි කුසල් සිතක් ඇති කරගත්තත් ඒ කුසල් සිත කිනුත් తాවකාලිකව කෙලෙස් යටපත් වීමක් වෙනවා. ඒකට අපි කියනවා තදංග ප්‍රහාණයයි කියලා. කුසල් හිතක් ඇති කර ගැනීම නිසා ඒ කුසල් හිතේ අකුසල් ධර්ම පවතින්නේ නැති නිසා ඒකත් తాවකාලිකව යටපත් වීමක්. ඒ වගේම විස්කම්බනය කියලා කියන්නේ ධාන සමාධියකින් වගේ ඊට වඩා වැඩි කාලයක් යටපත් කරනවා නම් කෙලෙස් ධර්ම ඒකට කියනවා විස්කම්බණය කියලා. අර ඒ තදංග ප්‍රහාණයට වඩා බලවත් යටපත් කිරීමක් තමයි විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ. ඒක ගැන විශේෂයෙන් කතා කරන්නේ ධාන සමාධිය ආදී ගැන. එතකොට සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ නැවත කවදාවත් උපදීන්නේ නැති වෙන විදියට මාර්ග ඥානයන්ගෙන් කෙලෙස් සම්පූර්ණ ප්‍රහාණය කිරීම. එතකොට විනය පිටකයෙන් කුසල් ඇති කර ගැනීම සම්බන්ධව ඒ පිළිබඳව වැඩිපුර විස්තර කිරීම කෙරෙන නිසා තදංග ප්‍රහාණය ගැන කතා කරනවා. සූත්‍ර පිටකයෙන් විස්කම්බන ප්‍රහාණය ගැන වැඩිපුර කතා කරන නිසා සූත්‍ර පිටකයෙන් මේ විස්කම්බන ප්‍රහාණයයි කතා කරන්නේ කියන එකයි මෙතන විස්තර කරන්නේ. එතකොට අභිධර්ම පිටකයෙන් වැඩිපුර සමුච්ඡේද ප්‍රහාණය ගැන විස්තර කරනවා. කෙලෙස් සම්පූර්ණ නැති කරලා දැමීම සම්බන්ධව. ඒ වගේම තවත් දෙදීම් කීපයක් පෙන්නනවා. මේ පළවෙනි විනය පිටකයෙන් දුෂ්චරිත සංක්ලේශාගේ ප්‍රහාණය. දුෂ්චරිත සංක්ලේශ කියලා කියන්නේ කාය වාක් දුෂ්චරිත වලට කියන නම. එතකොට කාය වාක් කයින් වචනයෙන් කෙරෙන දුෂ්චරිත නැති කිරීම ගැන කතා කරන නිසා තමයි විනය පිටකයෙන් දුෂ්චරිත සංක්ලේශ ප්‍රහාණය කතා කරනවායි කියලා කිව්වේ. ඒ වගේම සූත්‍ර අභිධර්ම පිටක වලින් ප්‍රශ්නා සංස්ක්‍රේෂ සහ ditthi සංස්ක්‍රේෂ ප්‍රහාණය වෙන නිසා ඒ දෙකෙන් තණ්හා ditthi සංස්ක්‍රේෂ වලට විරුද්ධව දේශනාවන් පවතිනවා කියන විස්තරය තියෙනවා. මේක පැහැදිලි. කෙනෙකුට විපස්සනා ඥානාදී තත්ත්ව ඇති වුණාම ඒ සක්කාය ditthi ආදී තුනී වෙලා යන්න හේතු වෙනවා. එහෙම නැත්නම් මේ ටික කතා කරන්නේ වැඩිපුර අභිධර්ම පිටකේ නිසා තමයි එතන කියන්නේ දික්ටි සංස්ක්ලේශයන්ට විරුද්ධව දේශනාවන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල එකතුව තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. හරි. පිටකේ තව මොන හරි ගැටලු තියෙනවා? අපහැදිලිද කියපු ටික? හරි. එතකොට මේ එකිනෙක පිටකයක මේ හැම පිටකයකම ආකාර හතරක ගම්බීර භාවයක් තියෙනවා. මේ හැම පිටකේම මේ ගැඹුරු භාව හතර දකින්න ලැබෙනවා. මේ මොනවද මේ හතර? ධර්ම ගම්බීර භාවය, අර්ථ ගම්බීර භාවය, දේශනා ගම්බීර භාවය සහ ප්‍රතිවේද ගම්බීර භාවය. ඒකිනෙක එක එක අර්ථ පසු විස්තර කරනවා. ධර්මය කියලා කියන්නේ පාලි ධර්මයට. ඒ කියන්නේ අපි පෙළ ධර්මය කියලා අපි කතා කරන්නේ. එතකොට මේ බුද්ධ දේශනාවේ මූලික දේශනාවට අපි කියනවා පාලිය කියලා. එතකොට ඒ පාලි දේශනාවත් ඒ කොටසත් අපහසුයි තේරුම් ගන්න. ගැඹුරු බවක් තියෙනවා මේ ධර්මයේ. ඒ වගේම අර්ථ ගම්භීර භාවය කියලා කියන්නේ ඒ දේශනාවන්ගේ අර්ථය තේරුම් ගන්නත් අපහසුයි, ලේසි නෑ. ඒ නිසා කියනවා මේ භාග්‍යතුන් වහන්සේගේ පිටක තුනේ මේ දේශනාවන් හැම එකකම මේ අර්ථ ගම්භීර භාවයක් තියෙනවා. ඒ වගේම දේශනා ගම්භීර භාවය කියලා කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් අර්ථ වශයෙන් දැනගෙන දේශනා කිරීම, තව කෙනෙකුට කියා දීම කියන මේ කාරණාව, දේශනා කිරීම කියන කාරණාවත් ලේසි වැඩක් නෙවෙයි. ඒකත් ගැඹුරු කාරණාවක්. ඒ වගේම ප්‍රතිවේද ගම්භීර භාවය කියලා කියන්නේ ඒ මූලික බුදුරජාන් වහන්සේගේ දේශනාවෙත් ඒ අර්ථයේ යථාභූත අවබෝධය, ඒ දේවල් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම කියන එකත් ගම්භීර, ලේසි නෑ. ඒ නිසා කියනවා මෙන්න මේ කාරණා හතරම ගම්භීරයි. ඒ නිසා මේ කියන කාරණා හතරම භාග්‍යතුන් වහන්සේගේ මේ බුද්ධ දේශනාව ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒකයි ඊළඟට විස්තර කරන්නේ. හරියට මුහුදකට ගියොත් එහෙම හාවෙක් වගේ පොඩි සතෙක්. ඒ සතාට මේකට බැහැලා මේකේ පීනලා ඉතර වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බොහොම දුකට වෙහෙසටපත් වෙනවා, පිහිටක් ලබන්නේ නැහැ. අන්න ඒ වගේ මේ නුවණ අඩු කෙනෙකුට මේ ගම්භීර භාව හතරක් මේකේ තියෙන නිසා මේකෙන් ලේසි නැහැ මේකේ ප්‍රයෝජන ලබන්න. ඒ නිසා මේ ගැඹුරු භාව හතරම බුද්ධ දේශනාවේ අඩංගුව තියෙනවා කියන එකයි
කියන්නේ.
දුක්ඛ ඕගාහ වචනේ ගාහ නෙවෙයි. දුක්ඛේන ඕගයි හන්තිති දුක්ඛෝගාහං කියලා විස්තර කරන්නේ. දුක්ඛ ඕගාහ ඒ කියන්නේ පිවිසීම කියන එකත් අර්ථයක් තියෙනවා. එතකොට මේ ශාසනයට පිවිසිලා මේකේ ඒ කටයුතු කරනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. බොහොම හොඳ ශ්‍රද්ධාදී ගුණ තියෙන කෙනෙකුට තමයි මේ දේවල් ටික ලබන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ශ්‍රද්ධා ප්‍රඥා ගුණ අඩු කෙනෙකුට ලේසි නැහැ මේ බුද්ධ දේශනාවේ මේ කාරණාව වලින් ප්‍රයෝජන ලබන්න. මේ ගැඹුරු භාවයක් තියෙනවා කියන එකයි විස්තර කරන්නේ. එතකොට මේ කරුණු හතර ධර්ම, අර්ථ, දේශනා, ප්‍රතිවේද කියන කරුණු හතර තවත් ක්‍රමයකට විස්තර කරනවා. තවත් අර්ථයක් තමයි මේ ධම්මෝ කියන එකේ හේතුව. හේතුවට ධම්මෝ කියලා කියනවා. ඒ වගේම හේතුඵලයට අර්ථය කියලා කියනවා. ඉතින් ඒ උදාහරණ වාක්‍ය පෙන්වලා තියෙනවා. ඒ වගේම දේශනා කියලා කියන්නේ ප්‍රඥප්තියයි. ඒක ගැන විස්තරයක් කරනවා. යථා ධම්ම ධම්මා බිලාපෝ අදිප්පායෝ. එතකොට ඒ ධර්මය වූ පරිදි සඳහන් කිරීම කීම. ඒ වගේම ප්‍රතිවේදෝ කියලා කියන්නේ අභිසමය තමන් අවබෝධ කර ගැනීම. ඒකත් ඊට පස්සේ තව විස්තර කරනවා. එතකොට මේ ලෞකික වශයෙන් ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා විෂය වශයෙන් මෙතනදි කියනවා මේ ලෞකික කියන කාරණාවට සම්බන්ධව තමයි විෂය වශයෙන් කියලා කිව්වේ. ඒ වගේම ලෝකෝත්තර කියන කාරණාව සම්බන්ධවයි අසම්මෝහ වශයෙන් කියලා කිව්වේ. ඒ ගැනත් අපි තව ටිකක් කතා කරමු. එතකොට අර්ථයන්ට අනුරූපව ධර්මයන්හි අවබෝධය කියලා කියන්නේ ධම්මේසු අත්තානුරූපං, ධර්මයන්හි අර්ථානුරූප අවබෝධය කියලා කියන්නේ උදාහරණයක් විදිහට පෙන්වනවා. සංඛාරේ උපාදේති අවිජ්ජා කියලා මේ විදිහට කිව්වම ඒ කාර්යයට අනුරූපව කාරණයන්හි අවබෝධයක් ඇති වෙන්න ඕන. ඒ මොකක්ද? තොර මේ සංස්කාර ධර්ම උපදවන්නේ අවිද්‍යාවයි කියලා කිව්වම මෙතනදි මේ එතනදී අර්ථ සහ ධර්ම අතර හේතු සහ ඵල අතර තියෙන සම්බන්ධය අපට වැටහෙන්න ඕන. ඒ වගේම ධම්මානුරූපං අත්තේසු කියලා කියද්දී අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා වගේ විස්තරයක් කියද්දී ඒ කාරණාවට සුදුසු විදියට කාර්යෙහි අර්ථය අපිට තේරෙන්න ඕන. ඒ කියන්නේ මෙතන අවිද්‍යාව හේතු කරගෙනයි සංස්කාරයෝ හටගන්නේ. එතකොට සංස්කාරයන්ගේ හට ගැනීම කියන කාර්යය සිද්ධ වෙන්නේ අවිද්‍යාව කියන කාරණාව නිසා, හේතුව නිසා. මෙන්න මේ කියන දේ විදියට ඒ ධර්මයන්ට අනුරූපව අර්ථයන්හි අවබෝධයක් අපිට ඇති වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රතිඵලයන්ට සුදුසු විදියට ඒ හේතුවේ අර්ථයත්, ඒ හේතුන්ට අනුරූපව ඵලයන්ගේ අර්ථයත්, ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් හේතු ඵල අතර තියෙන දෙපැත්තේ සම්බන්ධය අපට වැටහෙන්න ඕන. ඒ වගේම ඒ ප්‍රඥප්තියේ පතානුරූපව ප්‍රඥප්තියන්හි අවබෝධය කියන කතාව විස්තර කරන්න ප්‍රඥප්ති පත කියලා කියනවා. අහලා ඇති විද්‍යමාන පඤ්ඤප්ති, අවිද්‍යමාන පඤ්ඤප්ති, විද්‍යමානේ විද්‍යමාන පඤ්ඤප්ති, අවිද්‍යමානේ අවිද්‍යමාන පඤ්ඤප්ති, ඔය විදිහට කොටස් 6කට බෙදලා ඒ ප්‍රඥප්ති පත කියලා විස්තර කිරීමක් කරනවා. ඉගෙන වැඩි විස්තර ඕන නම් හිමි බලා ගන්න තේරුකාණි සන්නාහන්සේගේ අභිධර්ම මාර්ගය පොතේ 278 පිටුවේ ඒ ගැන විස්තරයක් තියෙනවා. හිමීට ඕන නම් ඒක ඒ ගැන විස්තරේ බලා ගන්න මේ ප්‍රඥප්ති සම්බන්ධව. එතකොට මෙන්න මේ ප්‍රඥප්ති සම්බන්ධව ප්‍රඥප්ති පතයන්ට අනුරූපව ඒ ප්‍රඥප්ති පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම කියන මෙන්න මේ සියල්ලම අයිති වෙනවා මේ ලෞකික සහ ලෝකෝත්තර කියන සියලු අවබෝධය අයිති වෙනවා මෙන්න මේ කියන අභිසමය කියන කාරණාවට. පැහැදිලි නේ? එතකොට මේ අභිසමයයි කියලා කියද්දි, අවබෝධය කියලා කියද්දි මේක ලෞකික අවබෝධයකුත් තියෙනවා. කෙටියෙන් ওই ටික කියපු ටික කිව්වොත් මේ අවබෝධය කියද්දි ලෞකික අවබෝධයකුත් තියෙනවා, ලෝකෝත්තර අවබෝධයකුත් තියෙනවා. ඒ ලෞකික වශයෙන් හෝ වේවා ලෝකෝත්තර වශයෙන් මේ හේතුඵල ධර්ම අතර තියෙන අවබෝධ ආදී ලැබීම තමයි මෙතන අභිසමය. එහෙම නැත්නම් ප්‍රතිවේද ගම්බීර භාවය කියලා කිව්වේ. ඉතින් මේ විදිහට ලෝකෝත්තර වශයෙන් එහෙම නැත්නම් මාර්ග ඥාන වශයෙන් මේ දේවල් ප්‍රත්‍යක්ෂ කිරීම කොහොමත් ගම්බීරයි. ඒ විතරක් නෙවෙයි, ලෞකික ඥාන වශයෙන් මේ දේවල් දැන ගැනීමත් දේසි නැහැ, ගම්බීරයි. ඒ කියන කතාවයි මේ කිව්වේ. එතකොට දේශනා කියලා ඊළඟට විස්තර කරන්නේ මෙන්න මේ කියපු විදියට මේ ධර්මයත් අර්ථයත් දේශනාවත් ඒ වගේම ප්‍රතිවේදයක් කියන මේ කාරණා සාමාන්‍ය නුවණ අඩු කෙනෙකුට ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ නුවණ තියෙන පිරිසකට විතරයි මේක ලබන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඉතින් මේ ටික කියද්දි තේරෙනවා ඉතින් මේ ටික තේරෙන්නේ නැතුව අපිට කොහොමද මේ ත්‍රිපිටකය කියලෙව්වා තේරෙන්නේ කියලා නේද? ඒක නිසා ඉතින් මේ ගම්බීර භාව හතර ගැන කරන විස්තරේවත් අපිට තේරෙන්නේ නැති කොට ඒක නිසා ඉතින් අර කිව්වා වගේ දැන් අපි වුණත් මේක සෑහෙන්න කියවලා මේ ටික දැන් මේ කිව්වේ ඒක නිසා. ඇත්තටම ඉතින් ඒ දහමේ තියෙන ගැඹුරු බව දැන් මේ අපි දෙයක් ටිකක් විස්තර ඇතුව දැනගද්දි තමයි අපිට තේරෙන්නේ අපි මේ බලාපොරොත්තු අපි හිතනවට වඩා ලොකු ගැඹුරුකමක් ගැඹුරක් ධර්මයේ තියෙනවායි කියන එක. උදාහරණයක් අපි කියන්න. අපි ගිහි කාලේ රේරුකාණී ස්වාමීන් වහන්සේගේ පටිච්ච සමුප්පාද විවරණේ පොත කියවලා තිබුණා. මේ කියවුවාම ඇත්තටම ඒ කාලේ ඒ මට තේරුණා. අපි දෙමින් හිතෙන්නේ ඒ කාලේ මේ කියවුටි ඉතින් තේරෙනවානේ කියලා. හැබැයි ඊට පස්සේ කාලේ අපි අභිධර්ම චන්ද්‍රිකාව පොත අබහු කියෙව්වා. ඒ කියවන් යද්දි තේරුණා අපේ අපි මොනවද දැනගෙන හිටියේ. අපි ගොඩක් දේවල් දැනගෙන ඉඳලා නැහැ කියන එක තේරුණා ඒ ටික කියවද්දි. ඒක නිසා ඉතින් ලේසි නැහැ. තව එතකොට අපි ඔය ත්‍රිපිටක ග්‍රන්ථ හදාරලත් නෙවෙයිනේ. ඒ අභිධර්ම පිටකේට අදාළ ග්‍රන්ථ හදාර හැදෑරුවොත් තව තීරෙයි. අපි මොකුත්ම දන්නේ නැහැ කියන එක. ඒක නිසා ඒ වගේ අර දහමේ අපි හිතනවට වඩා ලොකු ගැඹුරක් තියෙනවා. ඒ සාමාන්‍ය ඥාණයෙන් කියවලා තේරුම් ගන්නත් ලොකු අපහසුාවක් තියෙනවා. ඒ කියන්නේ ලේසි නැහැ. නිකම් අපි කියෙව්වම අපිට තේරෙන අර්ථේම නෙවෙයි සමහර විට සැබෑ අර්ථය. ඒ නිසා අපි අර නිකම් කියෙව්වම කෙනෙකුට ඉතින් අර්ථයක් ඇති වෙනවා. කාටුණත් ඒ දේ වෙනවා. නමුත් ඒ අර්ථය නෙවෙයි අපිට දහමක් අවබෝධ කරගන්න අවශ්‍ය අර්ථය කියන එක ඊට වඩා බොහොම ගැඹුරුයි. ඒ නිසා ඉතින් ඒ මේ කියන ගැඹුරු භාව හතරම ධර්මයේ තියෙනවා. මෙන්න මේ කියන කාරණා ටික දැන් අපි කතා කළා. එතකොට ඊළඟට ඒ ගාථාවෙන් විස්තර කරන්නේ මේ දේශනා ભેද, සාසනා ભેද ආදී මේ ભેදන ભેද ගැන අපි කතා කරනවායි කියලා කිව්වා. ඒ ටික එහෙනම් දැන් ඔන්න අපි කතා කරලා ඉවරයි කියන එකයි ඒ ගාථාව අපහුවතාවක් කියලා එතනින් ඉවර කරනවා. මේ කියපු ගාථාව එහෙමනම් කියන ලද අර්ථ ඇත්තීම වෙයි කියලා අවසන් කරමු. එහෙමනම් එතනින් එහා ටිකක් බලාගෙන යමු.
අර වගේ ඉතුරු ටිකත් අර විදිහටම දාගත්තම
කරන්නේ. ඔව් මේ ටිකත් ඒ විදිහටම සමීත සම්පූර්ණ කරගන්න ඊට පස්සේ පුළුවන්. දැන් මේ කියපු විදිහට පිටක තුනට වෙන් වෙන විදිහට බෙදා ගන්න පුළුවන්. එහෙම ඊට පස්සේ නේද?
හරි. ඉති එත්තපන තීසු පිටකේසු ත්‍රිවිධෝ පරියත්ති බේදෝ දට්ටබ්බෝ. ඉති මෙසේ එත්තපන මිහිලා වනාහි තීසු පිටකේසු ත්‍රිපිටකයෙහි ත්‍රිවිධෝ පරියත්ති බේදෝ ත්‍රිවිධෝ පරියත්ති බේදය දට්ටබ්බෝ දත යුතුය. තිස්සෝහි පරියක්තියෝ පරියක්තිය වනාහි තුනකි. අලගද්දූපමා නිස්තරණත්තා බණ්ඩාගාරික පරියත්ති ඉති. අලගද්දූපමා අලගද්දූපම නිස්තරණත්තා නිස්තරණත්ත බණ්ඩාගාරික පරියත්ති ඉති. බණ්ඩාගාරික පරියත්තිය යැයි තිස්සෝයි පරියත්තියෝ පරියත්තිය තුනකි. තත්ත දුග්ගහිතා උපාදීපාදී හේතු පරියාපුකා අලගද්දූපමා යම් සංධාය වුත්තන් මේකනම් දිගටම යනවා.
ඒක අපි පාලියෙන් නම් කියලා නාමයෙන් මේ මොල් ටික පරිවර්තනය කරලා යම් සංධාය
කියලා. තත් එහිලා දුග්ගහිතා නමනාව ගන්නා ලද උපාරම්භාදී හේතු අන්නයට ගැරහීම් ආදී හේතු කොට පරියාපුතා පුහුණු කරන ලද පරියක්තිය අලගද්දූපම අලගද්දූපමාන් නමි. යම් සන්ධාය යමක් සඳහා සේයතාපි භික්කවේ පුරිසෝ අලගද්ධත්තිකෝ අලගද්ද ගවේසි අලගද්ද පරියේතනං චරමානෝ සෝ පස්සේය මහන්තං අලගද්දං තමේනම් භෝගෝ භෝගීවා නංගුට්ටේවා ගන්නේය. තස්සසු අලගද්දෝ පටිපරිවත්තිත්වා හත්තේවා බාහායවා අඤ්ඤතරත්මින්වා අංගපච්ඡංගේ දන් දතෙය්‍ය. සෝ තතෝ නිදානං මරණං වා නිගච්ඡෙය්‍ය. මරණ මත්තං වා දුක්ඛං තංකිස හේතු දුග්ගහිතත්තා භික්ඛවේ අලගද්දස්ස ඒවමේවකෝ භික්ඛවේ ඉදේකච්චේ මෝගපුරිසා ධම්මං පරියාප්නන්ති. සුත්තං පේයාලං වේදල්ලං තේතං ධම්මං පරියාපුනිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්තං උපපරික්ඛන්ති. තේසං තේ ධම්මා පඤ්ඤාය අත්තං අනුපපරික්ඛතං න නිජ්ජානං කමන්ති. තේ උපාරම්භානි සංසා චේව ධම්මං පරියාපුනන්ති ඉති වාදප්පම් වාදප්ප මුක්කානි සංසාච්ච යස්ස චත්තාය ධම්මං පරියාපනಂತಿ තංචස්ස අත්තං නානුභුන්ති තේකම්තේ ධම්මා දුග්ගහීතා දීවරත්තං අහිතාය දුක්ඛාය සංවත්තಂತಿ තංකිස්ස හේතු දුග්ගහීතත්තා භික්ඛවේ ධම්මානಂತಿ ධම්මානං යෛ
වත්තං
වදාරණ ලදි.
ඊටික පරිවර්තනය කරලම කියන එක හොඳයි.
භික්කවේ මහණෙනි සෙය්‍යතාපි යම්සේ පුරිසෝ පුරිෂේ අලගද්දත්තිකෝ අලගද්දත්තික වූ
සර්පයෙකුගෙන් ප්‍රයෝජන ඇත්තේ
අලගද්ද ගවීදී සර්පයෙකු සොයනුයේ අලගද්ද පරියේසනං
චරමානු
අලගද්ද
සර්පයෙකු හැසිරෙනුයේ
සෝ හෙතෙමේ මහන්තං අලගද්දං පස්සෙය මහත්තු සර්පයෙකු දකින්නේය තං ඒනම් ඒ සර්පයාගේ
සර්පයාව
භෝගේවා කඳින් හෝ නංගුට්ටේවා නගුටෙන් හෝ ගන්නේය තත්ස ඔහුට සෝ අලගද්දෝ පරිවත්තිත්වා ඒ සර්පයා නැවත හැරි තස්ස හත්තේවා ඔහුගේ අතෙහි හෝ බාහවයවා බාහවේ හෝ අඤ්ඤතරස්මින්වා අංගපච්ඡංගේ අන්‍ය වූ අංගපසංගක හෝ දසෙය දෂ්ඨ කරන්නේය. සෝ ඒ පුරිෂ තෙමේ තතෝ නිදානං ඒ හේතු කොට මරණං වා නිගච්ඡෙය මරණයට හෝ යන්නේය. මරණ මත්තං වා දුක්ඛං මරණ මාත්‍ර වූ දුකක් හෝ ලබන්නේය. තංකිස්ස හේතු එයට හේතු කවරේද? භික්කවේ මහණෙනි අලගද්දස්ස දුග්ගහි තත්ත සර්පයා නමුනා ලෙස ගන්නා ලද බැවිනි. භික්කවේ මහණෙනි ඒව මේව මෙසේම ඉද මෙහිලා ඒකච්චේ මෝග පුරිසා ඇතැම් හිස් පුරුෂයෝ සුත්තං පෙයාලං වේදල්ලං සූත්‍ර වූ වේදල්ල වූ ධම්මං ධර්මය පරියාපුනන්ති පුහුණු කරත් තේ ඔවුහු තන් ධම්මං පරියාපුනිත්වා ඒ ධර්මය පුහුණු කොට තේසං ධම්මානං පඤ්ඤාය ඒ ධර්මයන්ගේ තේසං ධම්මානං අත්තං ඒ ධර්මයන්ගේ අර්ථය පඤ්ඤාය ප්‍රඥාවෙන් න උපපරික්ඛන්ති නොවිමසත් තේතං ඔවුන්ට තේ ධම්මා ඒ ධර්මයෝ අත්තං අනුපරික්කතං අත්තං අර්ථය පඤ්ඤාය ප්‍රඥාවෙන් අනුපරික්කතං නොම විමසනුයේ න නිජ්ජානං න කමන්ති වැටහීමට නොයත් තේ ඔහු උපාරම්භානි සංසාචේව අනුන්ට
දෝෂාරෝපණය ආනිසංස කොටද
අනුන්ට දොස් පැවරීම ආනිසංස කොට ධම්මං පරියාපුනන්ති ධර්මය පුහුණු කර ඉති වාදප්පමෝ ප්‍රමුක්ඛානි සංසාච මෙසේ වාදයෙන්
ප්‍රමුඛවන්නේයයි
යස්ස
හදාරත්
ධර්මය හදාරත් ච එසේම යස්ස අත්තාය යමක් පිණිස ධම්මං පරියාපුනන්ති ධර්මය ඉගෙන ගත්ත තංච අස්ස එයද තන් අත්තං ඒ අර්ථය අස්ස ඔහුට නානුභුක්ති අවබෝධ නොවෙත්
නොලැබෙත්
නොලැබේ. තේසං ඔවුන්ට තේ ධම්මා ඒ ධර්මයෝ දුග්ගහීතා නොමනාව ගන්නා ලද බැවින් දීඝර ගත්තා වූ දීඝ රත්තං දිගු කලක් අහිතාය දුක්ඛාය සංවත්තන්ති. අහිත පිණිසද දුක පිණිසද පවති. තං කිස්ස හේතු, එයට හේතු කවරේද? භික්කවේ මහණෙනි, ධම්මානං ධර්මයෝ දුග්ගහීතා නොමනාව ගන්නා ලද බැවින් හිතියයි බුත්තං වදාළසේක.
අලගද්ද පරියත්තිය ගැන ඉතිරි දෙකත් කියලම ඉතික කතා කරමු.
යාපන සුග්ගහීතා ඊලක්ඛන්දාදී පාරිපූරින් ඒව ආකංක මානීන පරියාපුතා න උපාරම්භාදී හේතු අයන් විස්තර නැත්තා. යාපන සුග්ගහීතා යමක් මනාකොට ගන්නා ලද්දීද සීලස්කන්ධාදී පාරිපූර්ණ යේව සීලස්කන්ධ ආදිය පිරීමටම ආකංක මානීන කැමැත්තෙන් පරියාපුතා පුහුණු කළ කරන ලද්දේ න උපාරම්භාදී හේතු අනුන්ට ගැරහීම ආදී හේතු පිණිස නොව අයන් මෙය නිස්කරණත්තා. නිස්කරණ අර්ථ පරියප්තියයි. යම් සංඝය යමක් සඳහා තේසං තේ ධම්මා සුග්ගහීතා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හේතු සුග්ගහීතත්තා භික්කවේ ධම්මානං ඉති යයි උත්තං වදාළසේක.
ඒකේ නම් තේරුම අපි කියන්න ඕනේ නැහැ. විරුද්ධාර්ථය
යම්පන පරිඤ්ඤාතක් කන්දෝ ප්‍රහීන කිලේසු භාවිත මග්ගෝ පටිවිද්දා කුප්පෝ සච්චිකත නිරෝධෝ කීනාසෝ කේවලං ප්‍රවේනි පාලනත්තාය වංශාණු රක්කනත්තාය පරියාපුනාති අයං බණ්ඩාගාරික පරියත්ති ඉති. යම්පන යමක් වනාහි පරිඤ්ඤාතක් කන්දෝ පිරිසිඳින ලද ස්කන්ධ ඇති පහීන කිලේසෝ කෙලිස් ප්‍රහීන වූ භාවිත මංගෝ වැඩු මග ඇති පටිවිද්දා ප්‍රතිවේද වූ පටිවිද්ද අකුප්පෝ අරිහත් ඵලය සාක්ෂාත් කළා වූ සච්චිකත නිරෝධෝ නිර්වාණය සාක්ෂාත් කළා වූ කීනාසෝ රහතන් වහන්සේ කේවලං කුදෙක් ප්‍රවේණි පාලනත්තාය ප්‍රවේණිය පාලනය කිරීම පිණිස වංශාණු රක්කනත්තාය කුලවංශය රක්ෂණය පිණිස පරියාපුණාති. පුහුණු ධර්මයේ පුහුණු කර අයන් මේ පරියප්තිය භණ්ඩාගාරික පරියප්ති ඉති. භණ්ඩාගාරික පරියප්තිය යැයි දත යුතුය.
පරියප්ති තුන ගැන විස්තරයක් කියන්නේ හුරු ඇති අහලා නන්නේ අලගද්දූපම පරියප්තිය කියලා කියන්නේ. ඒතකොට සර්පේක්ව අල්ලා ගන්නවා වගේ සර්පේක්ව අල්ලා ගන්න කෙනා ඒ අල්ලා ගන්න විදිය ගැන කියනවා නෙමෙයි. ඒ හිස ප්‍රදේශයෙන් දෂ්ට කරන්න බැරි වෙන විදියට තමයි අල්ලා ගන්නව. නමුත් යම් කිසි කෙනෙක් සර්පේක්ව හොයාගෙන ගිහිල්ලා හරියට දන්නේ නැති කෙනෙක් වලිගයෙන් හරි ඇඟේ මැදින් හරි අල්ලගත්තොත් දෂ්ට කරලා විනාශ වෙනවා වගේ මේ ධර්මය සම්බන්ධවත් යම් කිතේ වැරදි විදියට ගත්තොත් ධර්මය වැරදි විදියට ගත්තොත් තමන්ගේ විනාශය පිණිස හේතු වෙනවා. ඒ ධර්මය විනාශය පිණිස හේතු වෙනව නෙවෙයි තමන් ඒ පිළිපැදපු විදිය තමන්ගේ විනාශය පිණිස හේතු වෙනවා. ධර්මයේ තියෙන වැරද්දක් නෙවෙයි ඒක. තමන් ඒක ගත්තු විදිය වැරදි. ඒ නිසා තමා මේ විස්තර කරන්නේ කොහොමද ඒක වෙන්න පුළුවන්නේ වැරදි විදියට ගැනීම කියලා කියන්නේ තමන් ඒ ධර්මය අහලා ප්‍රඥාවෙන් නුවණින් ඒකේ අර්ථ විමසලා බලන්නේ නැත්නම් එහෙම කරනවා නම් අපිට මේකේ අර්ථ වැටහෙන්නේ නැහැ. ඒ වගේම අපි යම් කිසි විදියකින් තව කෙනෙක්ට ගරහන්න අපි මේ හොඳට ඉගෙනගෙන අනිත් අයට වැරදි කරන අයට හොඳ පාඩමක් උගන්වනවායි කියලා හිතාගෙන එහෙම අපි ඉගෙන ගන්නවා නම් එහෙම නැත්නම් මම මේ ධර්මය හොඳට ඉගෙනගෙන මේ ඉන්න පිරිසත් එක්ක හොඳට තර්ක වාද කරලා මේ පිරිස අතරින් ප්‍රධානීෙක් වෙනවා, ප්‍රමුඛයෙක් වෙනවා, වාද වලින් හොඳ කැපිපේන කෙනෙක් බවට පත් වෙනවා. මේ කියන අදහසකින් අපි ධර්මය හදාරනවා නම් මෙන්න මේක අලගද්ද පරියප්තියයි කියලායි දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒ ගැන තවත් විස්තර කියලා තියෙනවා. එතකොට ඒකේ නිවැරදි හැදෑරීම කියලා කියන්නේ මොකක්ද? අපි මේ විදිහට තව කාටවත් හිංසා පීඩා කරන අදහසකින් නෙවෙයි, ඒ සුද්ධ වචයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම, අපේ සීලය සමාධිය ප්‍රඥාව වැඩිම පිණිසම මේ ධර්මය හදාරනවා කියන ඒ සුද්ධ හිතින් අපි හදාරනවා නම් අන්න ඒක නිස්සරණ පරියප්තියයි. නිස්සරණය කියලා කියන්නේ දුකින් ඈතර වීම, දුකින් නිදහස් වීමයි. ඒ නිසා අපි නිතරම මේ කාරණා හිතේ තියාගන්න ඕන. දැන් අපි ධර්මය ඉගෙන ගද්දි මේ කාරණා නිතර මතක් කරගන්න ඕන. අපි මේ කරන හැදෑරීම කිසිම විදියකින් අලගද්ද පරියප්තියක් වෙන්න තියන්නේ නැහැ. තව කිසිම කෙනෙකුට හීනකින්වත් චිත්ත පීඩාවක් ඇති වෙන්න නෙවෙයි, තව කෙනෙකුගේ ඇති වුණ සැකයක් දුරු කිරීම පිණිස, තව කෙනෙකුට උපකාරයේ පිණිසම මේ දෙනීම පාවිච්චි කරනවා. කිසිම හේතුවකින් තව කෙනෙකුට පීඩාවක් වෙන්න තියන්නේ නැහැ. මේ දහම අපි එහෙම දෙයකට පාවිච්චි කරන්නේ නැහැ කියන අදිෂ්ඨාන අපි තියාගන්න ඕන. ඒ වගේම තවත් මේ ගැන විස්තරයක් කරනවා. මෙතන තියෙනවානේ ආදි, මෙතන කියාගෙන යද්දි කියන්නේ උපාරම්භ ආදි, උපාරම්භ ආදි හේතු පරියාපතා අලගද්දූපමා කියලා. එතකොට ඒ ආදි පදයෙන් කියනවා තවත් අර්ථ තියෙනවා. දැන් තමන් පිරිස අතර ප්‍රධානියක්, ප්‍රධාන කෙනෙක් වෙනවා කියන අදහසින් විතරක් නෙවෙයි. මම මේ විදිහට මේ හොඳට ඉගෙනගෙන හොඳට ලාභ සත්කාර ලබනවා පිරිස අතරේ, ඒ විදිහේ වැරදි අදහසක් තිබුණොත් ඒකත් මේ වැරදි හැදෑරීමටමයි යන්නේ. ඒ නිසා අපි සුද්ධ වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසමයි මේ ධම හදාරන්නේ කියන ඒ අදහසයි තියාගන්න ඕන. ඊට පස්සේ රහතන් වහන්සේගේ ධර්මය හැදෑරීම ගැන විස්තර කරන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට ආපහු ඉදින් ධර්මය හදාරන්න උවමනාවක් නැහෙනේ. දැන් තමන් ධර්මයෙන් ලබන්න ඕන ප්‍රයෝජන සියල්ලම ලබලා තියෙනවා. ඒ තියෙද්දි කුරාණයේ සිටිය මහ රහතන් වහන්සේලා වගේම ඉතින් දැනටත් යම් විදියකට මගපල්ලාභී උතුමෝ ඉන්නවා නම් ඒ පිරිස විශේෂයෙන් මෙතන කියන්නේ රහතන් වහන්සේලා ගැනයි. ඒකට රහතන් වහන්සේ කෙනෙක් ධර්මය හදාරන්නේ මේ ශාසනයේ චිරස්ථිතිය පිණිස, වංශානුරක්ෂණය කියලා කියන්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ පරම්පරාව තව බොහෝ කාලයක් පවතිවා. මේ ධර්මය තව බොහෝ දිනෙකට අනාගතේ මගඵල නිවන් අවබෝධ කරමින් පවතිවා කියන ඒ ශුද්ධ හිතින්මයි, ඒ කරුණාව පෙරදරි කරගෙනමයි මේ උතුමෝ ධර්මය හදාරන්නේ. එතකොට අන්න ඒ විදියට රහතන් වහන්සේ කෙනෙකුගේ ධර්මය හැදෑරීම අයිති වෙන්නේ භාණ්ඩාගාරික පරියප්තිය කියන කොටසට. එතකොට නිවැරදි හැදෑරීම තමයි ඔය අවසානයේ කියපු නිස්සරණ පරියප්තිය සහ භාණ්ඩාගාරික පරියප්තිය. එතකොට වැරදි හැදෑරීම තමයි අලගද්ද පරියප්තිය කියලා කියන්නේ. ඒ නිසා ඉතින් අපි මේ හදාරන හැදෑරීම නිස්සරණ පරියප්තියක් වේවා කියලා අපි ඉතින් අදිෂ්ඨාන තියාගමු. හොඳයි. ඉතින් ටිකක් කතා කරගෙන යමු නේ.
විනේපන සුප්පටිපන්නෝ භික්ඛෝ සීල සම්පත්‍ති නිස්සාය තිස්සෝ විජ්ජා පාපුනාති තාසං ඒවච තත්ත ප්‍රභේද වචනතෝ විනේපන සුප්පටිපන්නෝ භික්ඛෝ විනේහි වනාහි සුපිලිපන් භික්ෂුව සීල සම්පත්‍ති නිස්සාය සීල සම්පත්‍ය හේතු කොට තිස්සෝ විජ්ජා පාපුනාති ත්‍රිවිද්‍යාවට පැමිණි තාසං ඒවච එසේම ඒ ත්‍රිවිද්‍යාව පිළිබඳව තත්ත මෙහිලා ප්‍රභේද වචන තෝ ප්‍රභේද වචන
ප්‍රභේද කියවෙන බැවිනි
ප්‍රභේද කියවෙන බැවිනි සුත්තේ සුප්පටිපන්නෝ සමාධි සම්පදං නිස්සාය ච අභිඤ්ඤා පාපුනාති සුත්තේ සූත්‍රේහි සුප්පටිපන්නෝ මනාව පිළිපන් භික්ෂුව සමාධි සම්පදං නිස්සාය සමාධි සම්පත්තිය නිසා ච අභිඤ්ඤා පාපුනාති ෂඩ් අභිඥාවට පැමිණේ තාසං ඒවච තත්ත එසේම ඒ ත්‍රිවිද්‍යාව පිළිබඳව එහිලා ප්‍රභේද වචනතෝ ප්‍රභේද වචන ඇති බැවිනි අභිධම්මේ සුප්පටිපන්නෝ අභිධර්මෙහි මනාව පිළිපන් භික්ෂුව පඤ්ඤා සම්පදං නිස්සාය ප්‍රඥා සම්පත්තිය නිසා චතස්සෝ පටිසම්භිදා පාපුනාති සිව් පිළිසිඹියාපත් බවට පැමිණේ තාසංච තත්තේව ප්‍රභේද වචනතෝ එසේම
තත්ත අභිධර්මෙහි
තත්ත ඒ අභිධර්මෙහි
තාසං ඒ ප්‍රතිසම්භිදාවන්ගේ
තාසං ඒ ප්‍රතිසම්භිදාවන්ගේ ප්‍රභේද වචනතෝ ප්‍රභේද වචන ඇති බැවිනි ඒව මේතේසු සුප්පටිපන්නෝ යතාකමං ඉමං විඥාත්තය චල විඥාන් චතු පටිසම්භිදා වේදං සම්පත්ති පාපුනාති එවං ඒතේසු මෙසේ මේ ත්‍රිවිද්‍යාවන් ත්‍රිපිටකයේහි සුප්පටිපන්නෝ මනාව පිළිපන් භික්ෂුව යතාකමං පිළිවෙලින් ඉමං මේ විඥාත්තය ත්‍රිවිද්‍යා චල විඥා ෂඩ අභිඥා චතු පටිසම්භිදා වේදං සිව් පිළිසිඹියා බේද වූ සම්පත්තිම් පාපුනාති සම්පත්තියට පැමිණේ විනයේපන දුප්පටිපන්නෝ අනුඤ්ඤාත සුඛ සම්පස්ස අත්තරණ පාපුරණාදී පස්ස සාමඤ්ඤතු පටික්කිත්තේසු උපාදින්න පස්සාදීසු අනවජ්ජ සංඤී හෝති විනයේපන දුප්පටිපන්නෝ විනේහි දුපිලිපන් භික්ෂුව අනුඤ්ඤාත සුඛ සම්පස්ස අනුදන්නලත් අනුදන්නාලද සුඛ ස්පර්ශ
ඇති
ඇති අත්තරණ පාපුරණාදී පස්ස සාමඤ්ඤතු ඇතිරිලි පොරෝණ ආදී ස්පර්ශේහා සමකොට පටික්කිච්ඡේසු ප්‍රතික්ෂේප කළ කල්හි
ප්‍රතික්ෂේප කරන ලද
ප්‍රතික්ෂේප කරන ලද උපාදින්න පස්සාදීසු
ස්ත්‍රී ඒ කියන්නේ සප්රාණික ස්පර්ශයන්හි
සප්රාණික ස්පර්ශයන්හි අනවජ්ජ සංඤී හෝති වරදක් නැතයි යන සංඥාව වේ
සංඥා ඇත්තේ වේ
සංඥා ඇත්තේ වේ තතාම් භගවතා ධම්මං දේසිතං ආජානාමි යතායිමේ අන්තරායකා ධම්මා මුත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායාය ඉති යයි බුත්තම්පි ඒතං මෙය මෙසේ කියන ලදී තතෝ දුසීල භාවං පාපුනාති එයින් දුසීල් බවට පැමිණේ සුත්තේ දුප්පටිපන්නෝ චත්තාරෝමේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන ඉති ආදීසු අදිප්පායං අජානන්තෝ දුක්ඛහීතං ගණ්හාති සුත්තේ දුප්පටිපන්නෝ සූත්‍රේහි දුපිලිපන් භික්ෂුව චත්තාරෝමේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන ඉති ආදීසු යන ආදීහි අදිප්පායං අජානන්තෝ අදහස නොදන්නේ දුක්ඛහීතං ගණ්හාති සූත්‍රේ නොමනාව ගනි යං සන්දාය යමක් සඳහා අත්තනා දුග්ගහීතේන අම්හේචේව අබ්බා චික්කති අත්තානංච කනති බහුංච අපුඤ්ඤං පසවති ඉති යෛ මුත්තං වදාන ලද්දේවේ තතු මිච්ඡාදිත්තිතං පාපුනාති එයින් මිත්‍යා දෘෂ්ටියට පැමිණේ අභිධම්මේ දුප්පටිපන්නෝ ධම්මචින්තං අතිධාවන්තෝ අචින්තේයානිපි චින්තේති තතෝ චිත්තක්ඛේපං පාපුනාති අභිධම්මේ දුප්පටිපන්නෝ අභිධර්මේහි දුපිලිපන් භික්ෂුව ධම්මචින්තං ධම්මචින්තාව අතිධාවන්තෝ පමණ ඉක්මවා ගියේ අචින්තේයානිපි චින්තේති නොසිතිය හැකි
යුතු
ධර්මයන් නොසිතිය යුතු ධර්මයන් ගැනද සිතයි. තතෝ ඒන් චිත්තක් කේපං පාපුනාති සිත වික්ෂේපයට පැමිණේ චිත්ත වික්ෂේපයට පැමිණේ. බුත්තං හේතං චත්තාරිමානි භික්කවේ අචින්තේයානි න චින්තේ චින්තේ තබ්බානි යානි චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස ඉති යයි බුත්තං හේතං මෙය වදාරණ ලද්දේ වේ. ඒවං ඒතේසු දුප්පටිපන්නෝ යථාක්‍රමේන ඉමං දුස්සීල භාව මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨිතා චිත්තක්කේප භේදං විපත්තිං පාපුනාති ඉති. ඒවං ඒතේසු මෙසේ මේ ත්‍රිපිටකයෙහි දුප්පටිපන්නෝ දුපිලිපන් භික්ෂුව යථාක්‍රමේන පිළිවෙලින් ඉමං දුස්සීල භාව මේ දුසිල් බව මිච්ඡා දිට්ඨිතා මිත්‍යා දෘෂ්ටි බව චිත්තක්කේප භේදං චිත්ත වික්ෂේප භේදයට භේදය යන විපත්තින් පාපුනාති ඉති විපත්තියට පැමිණේ යැයි දත යුතුය. එත්තාවතා නිපමණකින් පරියත්ති භේදං සම්පත්තින් විපත්තින් චාපි යං යහින් පාපුනාති යතා භික්ඛු තම්පි සබ්බං විභාවයේ ඉති යැයි අයම්පි ගාථා උත්තත්තා හෝති. මේ ගාථාවද කියන ලද අර්ථයෝ වේ. අර්ථ ඇත්තේ වේ. ඒවම්පි මෙසේද නානක් ප්‍රකාරතෝ පිටකානි ඤත්වා නොයෙක් අයුරින් පිටකය දැන තේසං වශයෙන් ඒතං ඒ පිටකය පිටකයන්ගේ වශයෙන් ඒතම් බුද්ධ වචනං මේ සම්බුද්ධ වචනය ත්‍රිවිධං ඉති ඥාතබ්බ ත්‍රිවිධ යයි දතු යුතුය.
ඊට පස්සේ තවත් විස්තර ටිකක් පිටක තුන ගැන මේ කියාගෙන ගියේ. ඊට පස්සේ දැන් අර පරියප්ති තුන ගැන විස්තර කරලා ඊට පස්සේ විස්තර කරනවා නිවැරදිව මේ පිටක තුන පිළිපැද්දොත් මොන මොන වගේ සම්පatti අපට ලැබෙනවද? ඒ ගැන විස්තරයක් කියන්නේ මුලින්ම විනය පිටකයේ මනාව පිළිපැද්දොත් ඒ සීල සම්පත්තිය නිසා ත්‍රිවිද්‍යා ලබන්න ප්‍රධාන හේතුවක් වෙනවා. හේතුව තමයි මේ විනය පිටකයේ ප්‍රකට වශයෙන් ත්‍රිවිද්‍යා පිළිබඳව විස්තර කරලා දේශනා කරලා තියෙන නිසා. ඒ වගේම සූත්‍ර පිටකයෙහි මනාව පිළිපන් ස්වාමීන් වහන්සේ ඒ සමාධි සම්පත්තිය නිසා මේ ත්‍රිවිද්‍යා සහිත ෂඩ් අභිඥාලාභී උතුමෙක් වෙන්න සුදුසුකම් ලබනවා. ඒ මොකද ඒ ෂඩ් අභිඥා පිළිබඳව විස්තර වැඩිපුර සූත්‍ර පිටකයේ සඳහන් වෙන නිසා. ඒ වගේම අභිධර්මයේ මනාව පිළිපන් භික්ෂුන් වහන්සේ ප්‍රඥා සම්පත්තිය නිසා ත්‍රිවිද්‍යා ෂඩ් අභිඥා සහ චතුප්පටිසම්භිදා ඥාන ලබන්න හේතුවක් වෙනවා. මේ විදිහට මේ පිටකයන්හි මනාව පිළිපන් භික්ෂුව අනුක්‍රමයෙන් අනුපිළිවෙලින් ත්‍රිවිද්‍යා ෂඩ් අභිඥා සහ ප්‍රතිසම්භිදා ඥාන කියන මේ ප්‍රභේද තියෙන සම්පත්තියට පෙමිණෙනවා. මේ සම්පatti ලබන්න හේතුවක් වෙනවා. ඒ වගේම මේකේ අනිත් පැත්තත් ඊට පස්සේ විස්තරයක් කරනවා. විනය වැරදියට පිළිපැද්දොත් භාග්‍යවතුන් වහන්සේ අනුදෙන්නනේ මේ කැප ඇතිරිලි විවිධ විදිහේ කැප ඇතිරිලි අපිට අනුදෙන්නා. අකැප ඒවා ටිකක් ප්‍රතික්ෂේප කළා අනිත් ඇතිරිලි අපිට අනුදෙන්නා. සුව පහසු වුණත් සමහර ඇතිරිලි සමහර දැන් චීවර වුණත් කැප දේවල් අපිට තියෙනවා. දැන් මේ පුළුන් වගේ ඒ ඇතිරිලි අපිට පුළුන් කොට වගේ දේවල් ප්‍රතික්ෂේප කළාට වෙනත් පුළුන් හැර වෙනත් ඒ සැප පහසු ස්පර්ශ අපිට ඒ තියෙන කොට වගේ දේවල් ප්‍රතික්ෂේප කළේ නැහැ. එහෙමනම් සමහරෙක් මේ විනය වැරදියට අරගෙන ඒ වගේ වස්තු අපිට ඒ වගේත් ඉතින් තියෙන සුව පහසු ස්පර්ශයක් නේ. එහෙමනම් ඉතින් ස්ත්‍රියක් ඇසුරු කළත් ඉතින් එතනක් තියෙන සුව ස්පර්ශයක් නේ. එහෙමනම් ඉතින් ඒක කමන්න නැහැ කියලා. මේ විදිහට ඒකයි මේ කිව්වේ ඒ සුඛ සම්පස්ස අත්තරණ පාපුරණාදී පස්ස සාමාඤ්ඤතු පටික්කිත්තේසු උපාදීන පස්සාදීසු අනවජ්ජ සංඤී හෝති. ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ස්ත්‍රී ස්පර්ශ ආදිය කැපයි කියලා වැරදියට ගන්නවා. මේ විනය වැරදියට ගත්තු කෙනා අර තර්කයට විතරක් තමන් තර්ක කරනවනේ. ඉතින් මේ දී කැපයි නම් ඉතින් මේකෙනුත් තියෙන්නේ සුව ස්පර්ශයක්. මෙතනිනුත් ලැබෙන්නේ සුඛ සහගත කාය විඥානයක්. මේකෙත් ලැබෙන්නේ සුඛ සහගත කාය විඥානයක්. එහෙමනම් ඉතින් මේ දෙකේ තියෙන වැරද්ද මොකද්ද කියලා ඒ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ඒ ස්ත්‍රී ස්පර්ශ ආදී කැප විදියට ගන්නවා. මේකෙදිත් ඒ විශේෂයෙන් මතක් කරන්නේ මෛත්‍රණ ධර්මයේ සම්බන්ධව. මෙවුන්දම ගැනයි එතන විශේෂයෙන් කියන්නේ. මොකද මේක අරිට්ඨ ශික්ෂාපදය ඒ කියවෙන කාරණා මුල් කරගෙන කියවෙන නිසා එතනදී ඒ අරිට්ඨ භික්ෂුන් වහන්සේත් ගන්නේ ඔය අදහස. ධර්මය දැනගෙන හිටියයි කියනවා. හැබැයි විනය දැනගෙන හිටියේ නැහැ කියනවා. ඒ නිසාම ස්ත්‍රී ඇසුර ස්ත්‍රීන් එක්ක මෙවුන්දම් සේවනය කළාට වරදක් නැහැ කියලා ඒ විදිහේ වැරදි දෘෂ්ටියක් ගත්තා කියලායි කියවෙන්නේ. ඉතින් ඒ විදිහට වැරදි වැටහීමක් ගන්නවා විනය වැරදියට ගන්න කෙනා ඒ අරගෙන දුස්සීල භාවයට පැමිණෙනවා. දුස්සීලයි කියලා මෙතන කියන්නේ පරාජිකාවට පත් වීම ගැනයි. එතකොට පරිදි භාවයට පත් වෙනවා ඒ විදිහට විනය වැරදියට ගත්තු නිසා. ඒ කාරණාව ඉතින් දේශනා පාඩේ පෙන්වලා තියෙනවා. තථාහං භගවතෝ ධම්මං දේශිතං ආජානාමි. ඒ දේශනා පාළිය පෙන්වලා තියෙනවා. ඒ වගේම සූත්‍රය වැරදියට ගන්න කෙනා චත්තාරෝමී භික්කවා භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මි. එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විදිහේ පුද්ගලයෝ හතර දිනක් ලෝකේ විද්‍යමාන වෙනවා. මේ කියපු දේශනාවේ අර්ථය හරියට තේරුම් ගන්නේ නැතිව භාග්‍යතුන් වහන්සේ දේශනා කරානේ මේ පුද්ගලයෝ ඉන්නවයි කියලා. එහෙමනම් මේ සත්වයේ පුද්ගලයෙක් නැහැ. මේ නාම රූප ටිකක් විතරයි තියෙන්නේ කියලා කියනවා. මේවා බොරු කතයි කියලා ඔන්න සූත්‍රය වැරදියට ගන්නවා. ධර්මය වැරදියට ගන්නවා. ඒ ගන්නේ භාග්‍යතුන් වහන්සේගේ අර්ථය දේශනා කරපු අර්ථය හරියට තේරුම් නොගැනීම නිසා. ඉතින් මෙතන පුද්ගලා කියලා දේශනා කරලා තියෙනවානේ භාග්‍යතුන් වහන්සේ. චත්තාරෝමී භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමාන මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ පුද්ගලයෙක් නැහැයි සත්වයෙක් නැහැයි කියලා කියන්නේ කොහොමද මේ කියලා දිගට ඉන්න සත්වයෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා සාස්වත දෘෂ්ටි ආදියට පැමිණෙනවා කියලා තමයි මේ විස්තර කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාවේ අර්ථය නොදැනීම නිසා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අත්තනා දුග්ගහිතේන අම්හේචේව අබ්භාචික්කති අත්තානංච කණති බහුංච අපුඤ්ඤං පසවති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොහෙද මේක මේ දේශනාව තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ අලගද්ද සූත්‍රයේ. මෙතනදී මොකක්ද දේශනා කරන්නේ? තමන් මේ වැරදියට ගත්ත දෙයින් අම්හේචේව අබ්භාචික්කති අපිටත් අගෞරවයක් කරන්නේ, අපිටත් අසත්‍ය විදියට දෝෂාරෝපණය කරන්න. දැන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාව වැරදියට අරගෙන කට්ටිය එක කියලා ඒකෙන් දැන් ශාස්ත්‍රුන් වහන්සේටත් අගෞරවයක් කරන්නේ. නැති දොස් ශාස්ත්‍රුන් වහන්සේට පවරනවා. ඒ වගේම අත්තානංච කණති තමන්ගේ ජීවිතෙත් නැති කරගන්නවා. තමන්ගේ ආත්මය හාර ගන්නවා. තමන්ගේ වල හාර ගන්නවා කියලා කියන්නේ. ඒ වගේම බහුංච අපුඤ්ඤං පසවති බොහෝ පෞරත් කරගන්න. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අර්ථය හරියට දන්නේ නැතිව වැරදියට ධර්මයේ අර්ථ ගැනීම පිළිබඳවයි. ඒ වගේම අභිධර්මයේ වැරදි විදියට පිළිපැදපු කෙනාට මොකද වෙන්නේ? ඒ ධර්ම චින්තාව අතිධාවනය කරමින් ඒ සිටියේ යතු ආකාරයට නැතිව තමන්ට අවිෂේ දේවල් හිතමින් චිත්ත වික්ෂේපයට පැමිණෙනවා. ඒ කියන්නේ කතාවට කියන්නේ නේද ඔළුව අවුල් වෙනවායි කියලා. ඒ වගේ ඒ චිත්ත වික්ෂේපයට පැමිණෙනවා. මොකක්ද මේ නොසිතිය යුතු දේවල් කියන එක ගැන තමයි ඊළඟට උදාහරණයක් කිනුත් පෙන්වන්නේ. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. චත්තාරිමානි භික්කවේ අචින්තේයානි නචින්තේ තබ්බානි මේ විදිහට යානි චින්තෙන්තු යමක් සිතන තැනැත්තා උම්මාදස්ස උමතු බවට විඝාතස්ස වෙහෙසට භාගී අස්ස හිමි කරුවෙකු වන්නේය. එතකොට ඒ පිස්සු හදා ගන්නවා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපිට හිතන්න බැරි නොසිතිය යුතු දේවල් හිතන්න ගියොත්, අවිෂේ දේවල් හිතන්න ගියොත් තමන් තමන්ගේ චිත්ත වික්ෂේපයට පත් වෙනවා. මොනවද මේ නොසිතිය යුතු දේවල්? මෙතනදී මේ සූත්‍රයේදී නම් දේශනා කරන්නේ බුද්ධ විෂය, ඉර්ධි විෂය, ලෝක විෂය සහ කර්ම විපාක විෂය කියන මේ කර්ම විපාක විෂය, ලෝක විෂය කියන මේ කාරණා හතර තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ නොසිතිය යුතු දේවල් කියලා. එතකොට මේ දේවල් අපි භාග්‍යතුන් වහන්සේ එපා කියලා තියෙද්දිත් අපි හිතන්න ගියොත් ඉතින් මේ ප්‍රතිඵලය අපිට ලැබෙනවා කියන එකයි දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ පිටක තුනේ වැරදි විදිහට පිළිපදින කෙනා අනුපිළිවෙලින් දුසිල් බවට, මිත්‍යා දෘෂ්ටික භාවයට, චිත්ත වික්ෂිප්ත භාවයට පැමිණෙනවා කියන එකයි දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි අර කලින් කිව්වනේ ගාථාවක් පරියත්ති බෙහෙදන් සම්පත්තින් මේ විදිහට අන්නේ කියපු ගාථාවේ අර්ථ දැන් අපි එහෙමනම් කිව්වා මේ විදිහට ඒ නොයික් ආකාරයෙන් පිටක පිළිබඳව දැනගෙන අන්න ඒ ත්‍රිපිටකයන්ගේ වශයෙන් බුද්ධ වචනය ත්‍රිවිධයයි දත යුතුයි කියලා මේ පිටක පිළිබඳ විස්තරේ සම්පූර්ණයෙන් අවසන් කරනවා. පිටක තුන ගැන කියවුන විස්තරේ ඉතිරි ටික ටිකක් ඉක්මනින් කියවෙනවා. ඉතින් ඒ ටික ඊළඟ දවසේ කියමු නේද? ටිකක් වෙලා ගියානේ. අපි මොනවත් ඉතිරි ටික ඊළඟ දවසේ කතා කරමු. තව මේ වෙනකන් කියපු ටිකේ ගැටලු තියෙනවා ඉක්මනට අහන්න බලන්න. කියවෙන කියන විදිහේ වෙනසක් හිම වෙන්න ඕනද? එහෙම යෝජනා හිම තියෙනම් කියන්න කමන්න.
දැන් අර විනය පිටකේ ඉගෙන ගත්තාම ප්‍රේධ්‍යා ලැබෙනවා. ඊට පස්සේ සූත්‍ර පිටකේ ඡඩ විඥා ලැබෙනවා. එතකොට දැන් කෙනෙක් එක පිටකයක් විතරක් අපි තුමුක ඉගෙන ගන්නවා කියලා. ඒතර අනිත් අයට දැන් විනය පිටකයේ ඉගෙනගෙන ඡට විඥායෙන් ලබන්න බෑ වගේ අදහසක් එන්න පුළුවන්.
ඔව් එහෙමම නෙවෙයි. මේ මෙතන ඇත්තටම ඒ විස්තර කරලා තියෙන්නේ ප්‍රකට වශයෙන් ඒ පිටකයේ වැඩිදුර විස්තර කිරීම තියෙන්නේ. ඒ ගැන නිකන්. එහෙම නැත්නම් දැන් විනය පිටකයේ විතරක් හැදෑරුවොත් අනිත් ඒතකොට ඒ පටිසම්භිදා ඥානෙම ලබන්න බැරිද? එහෙම එකක් නෙවෙයි. එකෙන් කියවෙන්නේ ප්‍රකට වශයෙන් වැඩිදුර විස්තර කිරීම කරලා තියෙන විනය පිටකයේ ත්‍රිවිද්‍යාවන්ට සම්බන්ධ කාරණා පිළිබඳවයි. ඒ නිසා එහෙම ඒ වගේම දැන් අභිධර්ම පිටකයේ පටිසම්භිදා ඥාන ලැබෙනවායි කියලා එතන කියන්නේ දැන් පටිසම්භිදා ඥාන ලබන්න ප්‍රධානම හේතුවක් තමයි ධර්මයේ පිළිබඳව ගැඹුරින් විමසලා තිබීම, හදාරලා තිබීම කියන එකයි. දැන් පෙර ජීවිතවල ওই දේ කරලා තියෙන කෙනෙකුට මේ ජීවිතේ ඔය පිටක තුනෙන් එකක්වත් නොහදාරත් මේ ඔක්කොම ලබන්නත් පුළුවන්. ඒක නිසා මෙතනින් මේ කියවෙන්නේ විනය පිටකය යම් කෙනෙක් සසරේදී වැඩිපුර හුරු කරලා තිබුණොත් ඒක උපනිශ්‍රය වෙනවා ත්‍රිවිද්‍යාව ලබන්න. ඒ වගේම යම් කෙනෙක් අභිධර්ම පිටකය වැඩි වශයෙන් හුරු කරලා තිබුණොත් සසරේදී ඒක උපකාරී වෙනවා පටිසම්භිදා ඥාන ලබන්න කියන ඒ වගේ හේතුවක් නිසාද? දැන් මේ ජීවිතයේ දැන් පිටක ඔය එකක්වත් හුරු නොකරත් කෙනෙකුට මේ ඥාන ටික ලබන්න පුළුවන්. එතනදී අපි ඒ ගැන විස්තරේ පස්සේ අට කතාවේ මේනවා. සකය නිරුද්ධ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාලි භාෂාව කියන එකයි. අපි එතනදී තව වැඩිදුර විස්තර කතා කරගමු. එහෙම නැත්නම් එතන පැටලිල්ලකුත් එනවනේ. දැන් හිතන්නකෝ සමහරවක නිර්වචනය කරනවා තම තමන්ගේ භාෂාවෙන් කියලා නේ. ඒකේ තියෙන ගැටලුව තමයි දැන් එහෙමනොත් මුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සංස්කෘත භාෂාවෙන් ධර්මය පරිවර්තනය කරන්න එපායි කියලා. ඒකට සංස්කෘත භාෂාව තමන්ගේ භාෂාව උන කෙනෙක් වුණොත් එතකොට මොකද්ද තියෙන ප්‍රශ්න? තේරෙනවා නේ? ඒකට එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් සංස්කෘත භාෂාව මව් බස උන කෙනෙකුට හරි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ කෙනාට ධර්මය හදාරන්න ක්‍රමයක් නැති වෙනවා. ඇයි එහෙම හදාරන්න එපායි කියලා කියන්නේ? ඒ නිසා එහෙම නෙවෙයි මේකේ අර්ථ ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනා ප්‍රකාර වූ මාගදී භාෂාවෙන් ධර්මය හදාරන්න. එහෙම නැතුව ගත්තොත් අර්ථ අර විදිහට පැටවෙන්න පුළුවන්. හරියට නේ? එහෙනම් අපි පොඩි විවේකයක් අරගෙන ඉතිරි කොටස පටන් ගමු නේද?